ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මේ වාසික පාඨක මහතුරු සම්බන්ධ කරන අපි රාජපති දවසේ Nisan වනේ පවත්වන ධර්ම දේශනාවටයි කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ෂා ශිරු දිනා tempat වෙලා ධර්ම දේශනාවේ සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ පනයියේ අස්සාස්පස්සාසෝ කාය සංඛාරෝ කතමෝ පනයියේ විතක්ක විචාරෝ වචී සංඛාරෝ කතමෝ පනයියේ සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ තීති අවුරුණිය ස්වාමීන් වහන්සේලා ඇතුළු උපාසක මාතෘකාවෙන් අවසරයි. අපි මේ චුල්ල වේදල්ල කියලා සරුවච්චන් වහන්සේගේ දේශනාවල සූත්‍ර පිටකේ සංග්‍රහ වෙලා තියෙන විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන වටිනා සූත්‍රයක් ඉදිරිපත් කරගෙනයි මේ අපේ දේශනා මාලාවට මාතෘකාව මතු කරගන්නේ. ඉතින් ඒ අද අපි චුල්ල වේදල්ල සූත්‍රේ පදනම් කරගත්ත ධර්මදේශනා මාලාවේ ඉන්නේ 47 වෙනි දවසේ 47 වෙනි මාතෘකාවේ 47 වෙනි අංකයේ අද සම්මත වර්ෂයේ ඇටියට ඔක්තෝබර් මාසයේ 25 වෙනිදා 2012. ඉතින් මේ වෙනකොට මේ ක්‍රමේ මාතෘකා ගෙවම් කරමින් අපි ඇවිල්ලා තියෙන්නේ මේ සංඛාර කියන පදේට. ඒක මේ සූත්‍රයේදී විශේෂ සංග්‍රහයකට ලක් වෙනවා, විශේෂ විස්තරයකට ලක් වෙනවා. ඒ සඳහා ඒ විශාක උපාසකතුමා මුල පුරන ප්‍රශ්න ටික තමයි මම ඔය අද ගාතාවේ කතාවක් වශයෙන් මුලින් ධර්ම මාතෘකාවේ තියාගත්තේ. ඒකෙදී මේ ප්‍රශ්නේ යන්නේ ආස්වාස් ප්‍රසවාස දෙක කිතකින් නැත්නම් කුමක් නිසා කාය සංඛාර කියලා හඳුන්වනවද? විතක්ක ਵਿਚාර දෙක කුමක් නිසා නැත්නම් කිතකින් වචී සංඛාර වෙනවද? නැත්නම් සංඥා වේදනා දෙක චිත්ත සංඛාර වෙනවද කියලා. එදින මේ සංඛාර කියන පදයට අලුත් අර්ථයක් තමයි ඒක මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනකට බෙදලා දැක්වීම. ඉතින් අපිට ඒක තේරුම් ගන්න වෙනවා මේ සංස්කරණයන් සිද්ධ වීම ජීවිතයේ කරහා දොරටු තුනකින් සිද්ධ වෙන්නේ. කයෙන් යම් යම් සංස්කරණ සිද්ධ කරනවා, වචනයෙන් යම් යම් සංස්කරණ සිද්ධ කරනවා, මනසින් හිතෙන් යම් යම් සංස්කරණ සිද්ධ කරනවා. මේ නිසා ඒ සංස්කාර ඇතිතා ජීවිතයේ භවයේ සංසාරේ පැවැත්මක් සිදු වෙනවා. ඉතින් අපි මේ සංඛාර සමතයකටපත් කිරීමේදී සබ්බ සංඛාර සමත කියන නිවනට කියන පర్యాయ පදයක් ඒකටපත් කිරීමේදී පළමුළු තුනකින් මේ බලකඳුරු තුනකට පහර දෙන්න ඕනේ. කාය සංඛාර පිළිබඳව අපි හික්මීමකට විනයගතයකටපත් වෙන්න ඕනේ. වචී සංඛාර පිළිබඳව විනයනයකටපත් වෙන්න ඕනේ. චිත්ත සංඛාර පිළිබඳව විනයනයකටපත් වෙන්න ඕනේ. ඉතින් මේ කටයුත්තේදී මේ සීල සමාධි ප්‍රඥා කොට ගැහිලා තියෙන්නේ යම් ආකාරයකට මේකට සතර සමාන්තර ක්‍රමයකට. ඒ වාගේම සිද්ධ වෙනවා මේ සංඛාර කියන පදේ තේරුම් ගන්නකොට පසුකාලීන ආචාර්යවරු ඇතුල් කරගන්න උත්සාහ කරපු සසංඛාරික අසංඛාරික කියන ભેදේ. මේ සංඛාර කියන පදේට තමයි මේ විශේෂණ පද දෙකක් එකතු කරලා සසංඛාරික අසංඛාරික කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක මේ පාඩේ එච්චරම කුළු ගැන්වෙන්නේ නැහැ. නමුත් මේ පාඩේ වටිනාකම දැනගෙන හික්මීමක් කරගෙන යන කෙනාට ගොඩාක්ම ධර්ම රසයක් පතු කරලා දෙනවා. භාවනාමය ගුණයක් ඇති කරලා දෙන මේ සසංඛාරික අසංඛාරික ભેදය දැනගන්නකොට මේ සසංඛාරික අසංඛාරික කියන එක ත්‍රිපිටකයේ ඒ විදිහට සඳහන් කරලා නැහැ. පසුකාලීන මේ අටුවාචාරින් වහන්සේලා නැත්නම් අභිධර්ම ක්‍රමයට බෙදෙනකොට තමයි මේ ගොඩක් උපවැටලා තියෙන්නේ. නමුත් අභිසංස්කරණ අභිසංචේතනා කියන පදයෙන් බුදුහාමුදුරුවෝ මේ සංඛාර කියන පදේ චේතනා කියන පදයට සමාන කරලා තියෙනවා. අபிසංචේතේති අபிසංකරෝති කියන විදියට සමාන පද වශයෙන්. එතකොට සංස්කාර කියලා කියන්නේ චේතනා, සචේතනික චේතනික කියන එක බහුලව භාවිතා වෙනවා ත්‍රිපිටකේ. ඒ අනුව චේතනාපදයට සමාන සංඛාරපදයටත් සංඛාර සහිතව සසංඛාර වෙනවා, සංඛාර විරහිත අසංඛාර වෙනවා. ඉතින් ඒක සිංහල භාෂේට නගලා තියෙන්නේ මෙහෙවීමක් සහිත, උසිගැන්වීමක් සහිත සහ මෙහෙවීමක් රහිත, උසිගැන්වීමක් රහිත කියලා. ඉතින් යම් කිසි දෙයක් සංඛාරයක් සසංඛාර වෙන්නේ චේතන ඇතිකොට විඥාණයකට යොදලා හිතලා බලලා අදිෂ්ඨාන කරලා කරන වැඩවලට කියනවා සසංඛාරික ක්‍රියා කියලා. ඉතින් ඒව අපිට හික්මවන්න වෙනවා, හික්මවන්න ඕනේ. හික්ම වෙ නැත්තම් විශාල සංසාරයකට කර්ම රැස් කරනවා. නමුත් ඒක සඳහා ගිය ඕනම කෙනෙකුට විශේෂයෙන්ම මේ විපස්සනා පැත්තෙන් භාවනා ලෝකෙට හොස්සකරන්න යනකොට මේ සසංඛාරික දේවල් නතර කරාට නතර කරන්න බැරි ඒ වුණාට දැක දැක දන දන සිද්ධ වෙන අසංස්කාරික ක්‍රියා රාශියක් තියෙන බව තේරෙනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා ඒකත් බෙදිලා යනවා. ඉතින් ඒකෙදී අපි එදා ඊගේ වතාවේ 46 වෙනි 76 වෙනි දේශනාවේ මතක් කරගත්තේ මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකෙත් තියෙනවා. හිතලා ගන්න හුස්ම සහ ඉබේ වැටෙන හුස්ම කියලා. ඉතින් මේ දෙක බේරා ගන්න සමහරව ගොඩක් කල්‍යනා භාවනා කරන්න ගියම හුස්ම ඉබේ වැටෙන හුස්මට කෝකෝ වෙතත් හුස්ම ගන්න පටන් ගන්නවා. ඒ වගේම තේරුම් ගන්න බැරි වෙනවා මට මේ හුස්ම ගන්නවද ගැනෙනවද කියන එක. ඉතින් ඒක මේ හිතේ වික්ෂිප්ත භාවය වැඩි පෙරදක්මක් නැති කලෙලි අඩු කෙනාට ගොඩාක් ප්‍රශ්නයක් වෙනවා. මොකද හිතලා හුස්ම ගත්තොත් ටික වෙලාවකින් ඉසේකක් වෙනවා, ඔළුව බර වෙනවා, මස්පිඩු තද වෙනවා. ඉතින් ඒ අනවශ්‍ය මේ කිසිම කරදරයකට ගත්ත හුස්මත් භාවනා කරන්න යාම නිසා, ආනාපාන කරන්න යාම නිසා කෘතිම වෙන ගතියක් තියෙනවා. මේ වචී සංස්කාර වල වැඩ. ඉතින් නමුත් සර්වච්ච දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ ඉබේ වැටෙන හුස්ම දිහා බලන් සිටීමයි. ඉතින් ඒකෙදී අර හුස්මේ විස්තර කියනවනේ, ආස්වාස් ප්‍රසවාසී දීක බව, කෙටි බව, ආස්වාස් ප්‍රසවාසින් විනාශ වෙන බව, ආස්වාසින් ප්‍රසවාසයෙන් විනාශ වෙන බව, ප්‍රසවාසයෙන් ආස්වාස වෙන බව මුලමදාග බලන්න කියලා. ඉතින් අන්නේ මේ කටයුතු වලදී මේක මේ ආස්වාද ප්‍රසවාසය නැත්නම් මේ කාය සංස්කාර තීරුම් ගැනීමට දීපු අත්වල කියලා දන්නේ නැතුව මෙව්වා පේන්නේ වෙන්කල දැක ගන්න බෑ කියලා හයියෙන් හුස්ප පිඹින්න පටන් අර ගන්න සමහරලාට ආස්වාද ප්‍රසවාස වෙනස දැනගන්න, හැපෙන දැනගන්න, මුලමදාග දැනගන්න. ඊසේරම හරියට උපදේශේ නොතකීම නිසා, නොදැනීම නිසා ආයුනිසමස්කාරණ ශක්කරන දේවල්. නමුත් ඒවා මේ පෞසිද්ධ වෙන දේවල් නෙවෙයි. භවනාදී පැටලෙලි ඒවා ඉදින් සූත්‍ර කර ගන්න ඕනේ. බොහෝ කාලයක් යනවා මේ කාය සංස්කාර නැත්නම් ආස්වාස් ප්‍රසවාස දෙකේම ඉබේ සිදු වෙන එක දැනගන්න. ඉතින් අර මෙතෙන්දි මේකත් විසඳගන්න මේ යන්න ඕනේ. ඒ මොකද්ද මේ විසාක උපාසකතුමා කතමෝපනයියේ ආස්වාස් ප්‍රසවාසී කාය සංඛාරී සංඛාරෝ කියලා අහන ප්‍රශ්නෙට ඒ සාකච්ඡාට අනිපත්‍ය සම්බන්ධ වෙන ධම්මදින රහත්මෙන් ඉන්නවාසේ සඳහන් කරන්නේ ආස්වාදපස්සාසෝකෝ ආවුසෝ විෂාක කායිකෝ ඒතේ ධම්ම කායපටිපදා තස්මා ආස්වාදපස්සාසෝ කාය සංඛාරෝ. ඒකෙදි කියනවා මේ සංස්කාරවල මේ ආස්වාදපස්සාස දෙක කායිකයි. කායික කියන්නේ රූප ධර්ම කියන එකයි. ඒතේ ධම්ම කායපටිපදා මේක කයහා බැඳිච්ච දේවල්. ඒ නිසා ආස්වාදපස්සාස දෙකට කාය සංඛාර කියනවා. ඊගාට ඛතමපනයි විතක්ක ਵਿਚාර වචී සංඛාරෝ කියන ප්‍රශ්නට දෙවෙනි කොටසට උත්තරේ වශයෙන් ලැබෙන්නේ පුබ්බේකෝ ආවසෝ විසාක විතක්කේත්වා ਵਿਚාරේත්වා පච්චා වාචා බින්දේති තස්මා විතක්ක ਵਿਚාරෝ වචී සංඛාරෝ. උපාසක විසාක ඉස්ලාම් කවුරු හරි මේ හිතින් හිතලා ඒක විමසලයි පස්සේ වචනෙන් බින්දෙන්නේ. යම් කිසි දෙයක් වචනයක් පිට වෙන්න කලින් හිත ඇතුලේ පෙළ ගැස්මක් තියෙනවා, පෙරහැරක් හැදෙනවා. අන්නේ පෙරහැරේ මුල්ම කමක් කරන්නේ විතක්කය, ඊගාට ਵਿਚාරය, විමසුන්නුවන. ඊට පස්සේ තමයි වචනේ බෙදෙන්නේ. ඒ නිසා ඒකට වචී සංඛාර කියලා කියනවා. වචනේ පෙළ ගහලා දෙන්නේ මේ විතක්ක සහ ਵਿਚාර දෙක හරහා. ඒකම සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ කියන පදය විස්තර ඉල්ලනකොට ඒකට ධම්මදින තෙරණාච සඳහන් කරන සංඥාත වේදනාත චේතසිකා ඒතේ ධම්මා චිත්ත පරිබද්ධා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ. එතකොට කියනවා මේ සංඥා චේතනා දෙක චෛසතික දෙකක් හිතහ බැඳිච්ච දෙකක්. ඒ නිසා සංඥා වේදනා දෙක චිත්ත සංඛාර විදිහට සඳහන් කරනවා කිය. අන්නේ විදිහට බලනකොට මේ කාය ප්‍රතිපද වූ කාය කායික වූ මේ ආස්වාස්පස්වාස දෙකේදී අයිබේ වැටෙන හුස්මට හිත දාගෙන ඒක හිත මූණට මූණ දාගෙන ඉන්නවා කියන එකත් භාවනාවේ ලොකු දෙයක්. අන්නේ මුණාට පස්සේ තමයි ඒ කාය සංස්කාර සංසිඳීමක් ගැන පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා ඥානපරසති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ වගේ සඳහන් කරලා තියෙනවා. අන්නේ විදිහට මුණට මුණ දීගත්ත මුලිච්ච කරගත්ත අස්පනා පිට තියාගත්ත හුස්ම සංසිඳන වෙලාවේදී ඒ සංසිඳන ආකාරයට හුස්ම ගැනීම තමයි කායන පශනාවේ අන්තිම කුෂස්මාංකේ. ආන්නේ විදියට කාය සංස්කාර සංසිඳීමක් අත් දකින්න නම් යෝගාචරයට හොඳටම තේරෙයි කවදාවත් කරලා බෑ, බලපාලා බෑ, තටමලා බෑ, කලබල කරලා බෑ. සංසිඳ වීම හරහමයි ආසස්වසස සංසිඳව ගන්න තියෙන්නේ. එතකොට සංසිඳන දෙයට අනුග්‍රහ කරගෙන අනේකයි කාය සංස්කාර සංසිඳීම කියලා කියන්නේ. ඉතින් ඒක ඇත්තටම භාවනා ජීවිතේ ලොකු ළඟාවීමක් සංසිඳන සංහිඳියාවක්. ඒ සංහිඳියාව වෙනකොට උඟ දෙනෙකුට ඇති වෙන විපිරියාස නිසා, විපල්ලාස අදාහ ගන්න බැරි කම නිසා, ලෑස්ති වෙලා යන්නේ නැති නිසා ඒ සංසිඳීම කලබල කර ගන්නවා. සංසිඳීමට අකුල් හෙලනවා. ඒ නිසා ආශස් ප්‍රසාරතික නැවත නැවතත් කුලප්පු වෙවි අවිශ්‍යවිශ්‍යෙන්ට පටන් අර ගන්නවා. මේ ඒක සංසිඳීමේ ක්‍රමවේදේ දන්නේ නැති නිසා. ඉතින් සංසිඳීමට ක්‍රමවේදේ දන්නේ නැති එකට මේ වචී සංඛාරත් සම්බන්ධයි. ඒ මොකද වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියන එක අපි සාමාන්‍ය පොත්පත්වල සඳහන් කරගෙන ආරමුණට හිත නැංවීම සහ ආරමුණ විමසා බැලීම. ඉතින් ඒ ආනාපානීය දෙක සංසිඳව ගන්න නම් ආනාපානීයටම හිත නංවන බවත්, නංවන නංවන අවස්ථාවේ මේක ආනාපානීයම බවත් විෂදව වෙන් කරලා හඳුනා ගන්න බැරි නම් සංසිඳීමට බාධා වෙනවා. ඉතින් ඒ නිසා ආශස් පස්සත් එක කීකරු කර ගන්න වෙලාවේදී මුලින් මුලින් මෙනෙහි කිරීම තමයි වචනයක් වශයෙන් කියනවා විතක්කේ කියලා සඳහන් කරන්නේ. ආශාසෙලාදී ආශාස කියලා මෙනෙහි කරනවා, ප්‍රසවාසෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කිරීමෙන් ආශාස ප්‍රසවාස දෙක වෙන් කරලා, නමුත් ඇසුර වැඩි කරලා, සමීප කරලා, උච්චන්න කරලා, ආශන්න කරලා හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට විචාර බුද්ධිය මෙහෙවන්න ඕනේ. මේ විදිහට ආශාස ප්‍රසවාස දෙක වෙන් කරලා දකිනකොට මේ ආශාසෙ මේක ප්‍රසවාසෙ නෙවෙයි කියලා ඇටහීමක් Tamanta තියනවාද කියලා. ඒ වගේම ප්‍රසවාසයේ සිටින වෙලාවේදී මේ ප්‍රසවාසයයි මේ ආශ්වාසය නෙවෙයි කියලා ඇටහීමක් තියනවාද කියලා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම තේරෙනවා ඒ විදිහට ආශ්වාස ප්‍රසවාස දෙක වෙන් කරලා හඳුන්වනවා නම් ඒ හිත තියෙන සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි. නැත්නම් සද්දක තියෙනකොට සද්දක තියෙන බව දන්නවා. හිතවිල්ලක තියෙනකොට හිතවිල්ල තියෙන බව දන්නවා. වේදනාවක තියෙනකොට වේදනාව බව දන්නවා. ඒත් ලොකු අවබෝධයක්. හරියට ආශස් ප්‍රසාරතික වෙන් කරලා හඳුනා ගැනීමෙන් ලැබිච්ච පසු ප්‍රතිඵලයක් වාගේ තමයි හිත විවිධ අරමුණු වලට පයින්කොට පයින්න වාරේ දැනගන්න එක. ඒක විතක්කෙන් කරනවා. ਵਿਚාරයෙන් දැන් ඉන්නේ අසවල් අරමුණේ කියලා අරමුණු රසය ලබා දෙනවා. ආන මේ විදියට ලබාගෙන ඇසුර වැඩි කරගෙන අස්පනා පිට තියාගණ්ඩයි ආනපන මෙනේ කරන්න කියන්නේ. ආශස් ප්‍රසාරසික වෙන් කරලා බලන්න කියන්නේ. ආශාසිය මුල මඳාක ප්‍රසවාසය මුල මඳාක බලන්න කියන්නේ මේ ඇසුර ඇති කර ගන්නයි. අන්න මේ ඇසුර ඇති වෙන්න 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 සංහිඳියාව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් සංහිඳියාව සිද්ධ වෙගෙන යනවා නම් වැඩි ප්‍රයත්නකින් තොරව, තැඩි ආයාසකින් තොරව නැවතත් මේක මුල මතක බලන්න ගිහිල්ලා, නැවතත් මේක වෙන්කොට බලන්න ගිහිල්ලා ආදි වශයෙන් අර සංහිඳීකනේන ආස්වාද ප්‍රසවාසයේ කලබල කර ගන්නත් නරකයි. ඒකත් යෝගාවචරය හොඳට කල්ැතුම තේරුම් ගන්න ඕනේ. ඉඳ ගන්නකොටම Tamanta හොඳට ආශස් ප්‍රසවාසයේ හිත කීකර වෙලා සංහිඳිලා තියෙනවා නම් ආයේ ඒක අවසන්ට යට කරගන්න. දැනගන්න ඕනේ මේ ඇසුර වැඩි වුණොත් සූක්ෂමකම මේ දක්ෂකම වැඩි නම් තමයි ආශස් ප්‍රසවාසයේ සංසිඳෙන්නේ. ඒක නැවතත් අදාන්ත වූ කීකර කරගන්න බැරි ආශාසිත කරනවා වගේ ඒක ආණ්ඩු මට්ටු කරන්න උත්සාහ ගන්න නරකයි. ඒක පොරකන්න නරකයි. මොකද ඉබේමත් ඒක සංසිඳියා. එහෙමනම් ආයේ අයියෙන් උස්ම ගන්න යන්නවත් මෙනේ කරලා මුලමදාක බලන්නවක්වත් ආස්වාස් ප්‍රසවාස වෙනස වැටුනේ නැහැ කියලා කනගාට වෙන්නවත් නැතුව දැන් මේක හොඳටම සංසිඳිලා තියෙන්නේ ඉබේම සිටින ආනාපාන සංසිඳනවා කියලා. එහි හිත සංසිඳවගෙන ගියොත් මේ විතක්ක ਵਿਚාර දෙක වැඩක් නැතුව යන වෙලාවක් එනවා. මුලින් මුලින්ම විතක්ක ਵਿਚාර දෙක මෙහෙවන්න ඕනේ ආනාපාන කී කර කර ගන්න. නමුත් පරිය භාවනාවක දිගට ගත කරන කෙනාට මේ මූලික කී කර කිරීම අවශ්‍ය වෙන්නේ. ඉබේම විතක්ක ਵਿਚාර මේ ආනාපාන සංසිඳනවා. එතකොට විතක්ක ਵਿਚාර අනවශ්‍ය වෙනවා සීවේ. ආන්නේ මේ වෙලාව දැනගෙන විතක්ක ਵਿਚාර දෙක සීවේ නැහැ ඕනේ නැහැ කියලා දැනගෙන හිත සංහිඳව ගන්න යෝගාවචරයට පරියන්කේදී කවුරක්වත් උදව් කරන්නේ නැහැ තමන්ම දැනගන්න ඕනේ. ඒක තමයි මේ විතක්ක ਵਿਚාර සම්බන්ධව නැත්නම් වචී සංඛාර සම්බන්ධව යෝගාවචරයාගේ හික්මීම. වෙන විදිහකට කියනවා නම් යෝගාවචරයට ආස්වාද ප්‍රසවාස දෙක කියන කාය සංඛාර සංසිඳෙන්න නම් සංසිඳෙන්න ඉස්සර වෙලා යම් ප්‍රමාණයකට වැඩගත් විතක්ක ਵਿਚාර එහෙමම සංහිඳුවා ගන්නට කීකරු කර ගන්න දක්ෂ නොවුනොත් ඒ යෝගාවචරයට ආසස්පසාත්කේ සංහිඳීම කාය සංවිධාන වචී කාය සංකාර සංසිඳීම බොහෝම වෙලා ගන්න. මේක හරි සූක්ෂම වැඩක්. ඒ නිසා මෙනෙහි කිරීම පටන් ගත්ත කෙනාට ඒ පිළිබඳව උපදෙස් දෙනකොට සඳහන් කරනවා හිත නිතර පිට යනවනම් ශබ්ද වේදනා හිත නිසා කරදර වෙනවනම් මෙනෙහි කරන්න. විතක්කේ මෙනෙහි ක්‍රියාවත් කරන්න. ආශාසලාදී ආශාස කියලා මෙනෙහි කරන්න. ප්‍රසවාසලාය ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආශාස ප්‍රසවාස දෙක කීකර වෙනකොට මුණට මුණ දාලා තියෙනකොට යම් වෙලාවක Tamanට හොඳට බලන්න හිටියොත් විතක්කේ වශයෙන් ආශාස ප්‍රසවාස හිත නංවන්න පුළුවන් බව තේරෙයි. නමුත් ආශාසෙන් ප්‍රසවාසෙ වෙන් කරලා දැනගන්න බැරි ගතියක් දෙකම සමාන වෙන ගතියක් තුනී වෙන ගතියක් සියුම් වෙන ගතියක් සූක්ෂම වෙන ගතියක් තියෙනවා. ආනේ වෙලාවේදී හිතට අනතුරුදායක තත්ත්ව දෙකක් තියෙනවා. එකක් තමයි අරමුණු මේ විචේත කීකට වේගණ යනකොට සංසිද්ධිකණ යනකොට සම වේගණ යනකොට හිත නිින්දට වැටෙtilde තියෙනවා. අනේ නිින්ද නැති කිරීම සඳහා මෙනේ කරන්නත් වෙනවා. නමුත් ඕනට වැඩිය මෙනේ කරොත් අර සංහිඳියාව කැඩෙනවා. ඒක නිසා මෙනෙහි කිරීම අඩු කරලා මෙනෙහි නොකර ටික වෙලාවක් ඉඳලා බලන්න ආයෙ ටිකක් මෙනෙහි කරන්න කියලා උපක්‍රමයකට කියනවා. එහෙම නැත්නම් ආශ්‍රව ප්‍රසාද දෙකම සමානයි වෙන් කරලා අඳුරන්න බැරි නම් දැනෙනවා දැනෙනවා කියලා එහෙම නැත්නම් ඉඳිනවා Taman ඉඳගෙන ඉන්න බවට මෙනෙහි කරන්න කියනවා. මේ හිත නින්දට වට ගන්න නැති වෙන්නේ. එහෙමත් කරලා ක්‍රමයෙන් නින්දට වැටෙන්නේ නැතුව ආශ්‍රව ප්‍රසාද දෙක තව සංසිඳනවා නම් මෙනෙහි නොකරම ඒ භාවනාවට නැත්නම් කාය සංස්කාරයන්ගේ සංසිඳියාවට ඊට සලසා ගන්න කියනවා. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල කාය සංඛාර සංහිඳ වීමක් ගැන කස්සම්බයං කාය සංඛාරක් කියලා වචනෙම සඳහන් කරනවා. පස්සම්බයං චිත්ත සංඛාරං කියලා සඳහන් කරනවා. පස්සම්බයං වචී සංඛාර සඳහන් වෙන්නේ නැහැ. ඒ සඳහන් වෙන්නේ නැති එක යෝගාවචරයා ප්‍රායෝගිකව දැනගෙන ආස්වාද ප්‍රසාර සංසිඳනවා නම් අනිවාර්යයෙන් මේ වචී සංඛාර වෙන විතක්ක ਵਿਚාර සංසිඳීම නිසයි සංසිඳීම හරහයි සංසිඳීමේ උදව් කපකාරය ඇතුවයි කාය සංස්කාර සංසිඳින්නේ කියලා දැනගෙන ඉන්නවා නම් ආය ඒ සංසිඳිච්ච කෞසන්ට යන්නේ විතක්ක ਵਿਚාර හරහා. නමුත් මේක කරන්න ගොඩාක් යෝගාවචර කල්යනවා තේරුම් ගන්න. කමඨාන් මේ කමඨාන් සුද්ධ කිරීමේ තමයි ගොඩක් වෙලාවට වචනෙම්ම කියලා මෙතෙන්ට යන කම් මෙනේ කරන්න. ඊට පස්සේ මෙනේ කිරීම නැතුව අවදිව උච්චන්නව ආසන්නව බලා සිටීමෙන් අරමුණු කීකර කර කීකරු කර ගැනීම සිද්ධ වෙනවා. මේක මම හිතන්නේ අපි ගියේ පාරක් සෑහෙනසොට මතක් කරා. නමුත් නැවතත් මතක් කරන්නේ මේක තීරුම් කරගත්ත පමණට යෝගාවචරයට භාවනාවේ මුල් ප්‍රදේශය හසුරුව ගන්න ලේසි. මෙන්න මේ විදිහට යම් වෙලාවක මේ කාය සංස්කාර සංහිඳිලා නිකන් සාමාන්‍ය යෝගාවචරයක් කියන විදිහට ආනාපානෙ නොදැනෙන මට්ටමට ගිහිල්ලා හිත කලකොල කරගන්නෙත් නැතුව නින්දට වට ගන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව සද්ධාව බිඳ ගන්නෙත් නැතුව සතිය සමාධිය අඛණ්ඩ කර ගන්න යන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය ඊට පස්සේ කලබලයකින් තොරව සතිය නඩත්තු කර ගන්න පුළුවන් ශක්තිය නිසා යම් ප්‍රමාණයක භාවනාවේ ප්‍රීතියක් කායික දුක් වේදනාව වෙනුවට සුඛ වේදනාවක් පටිගය තරහ වෙනුවට ප්‍රීතියක් ඒ වගේම අරමුණ රසය කියන සුඛයත් පිඳින්න පටන් ගන්න. ඒක නඩත්තු කරනකොට යෝගාවචරය භාවනාවේ උන්ත තලතුණකමක් මීරිච ගතියක් අත්දකින්නයි සයක සමහර පිටක සමහර ගුරුවරු ඒ විදිහට ආසල් ප්‍රසාර සංසිඳලා පැයක්මාරක් විතර වගේ ඒ සංහිඳිච්ච ස්වરૂපය වශී කරගන්න කියනවා. කීකරු කරගන්න කියනවා. ඒකෙන් තමයි යෝගාවචරය තලතුණා වෙන්නේ. ගෝ දෙනේ නොයිසිලිමත් වෙනවා ඒතරදී. නොයිසිලිමත් වෙලා මේ මොකටද දැන් ඊගාට මම මොකද කරන්නේ? හිත ආනපාන සංසිඳන මොකද්ද කරන්න කියලා කලබල වෙන ගතියක් තියෙනවා. ඒ මොකද අර සංහිඳිච්ච ආසස් ප්‍රසාරය වශී කර ගැනීම සිද්ධ කර ගැනීමේ වටිනාකම දන්නේ නැති නිසා මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ සංසිඳිලා සත්‍ය සමාධිය කඩා ගන්න නැතුව ඉන්න යෝගාවචරයට පමණක් ඒ කාය සංඛාර යටතේ තියෙන සංඥා වේදනා දෙක නැත්නම් චිත්ත සංඛාර වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. එතනදී ඒ ආනාපාන සංසිඳිලා ඒක දිහා කිසියම් දෙයක් ඇති නොකර පැහැදිලි මේ අනාකූලව ගමන් කරන මේ චිත්ත ප්‍රවෘත්ති ආකූල කරගන්න නැතුව පෑදිසියට වරදී එක් කරන්න නැතුව බලන්න හිටියොත් ඒ කයේ විවිධ සංඥාවල් විවිධ වේදනාවල් අතීත වශයෙන් වර්තමාන වශයෙන් අනාගත වශයෙන් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පටන් අර ගන්නකොට ඒව හරියට ඇහැට පේන රූප වගේ කනට ඇහෙන ශබ්ද වගේ ඇත්තටම කයට දැනෙන වේදනා වගේ මේ දැන් මේ ඇස්තනා අපිට සිට වෙනා වගේ පෙන්නන්න පටන් ගන්නවා. නිකන් පරණ වෙච්ච සීති වෙන්න තියෙන ඒවා මෙතන ඉනකොට වෙන තැනක සිද්ධ වෙන දේවල් අනුන් තමන් ගැන හිතන දේවල් තමන් අනුන් ගැන හිතන දේවල් ඉතින් නානා විදියට ඒ සංඥා වේදනාවල් ගොජ දාන්න පටන් අර ගන්නවා. අර කාය සංඛාර නැති තැන චිත්ත සංඛාර උලුස්සන්නේ මේ ලූල නැත්තන කණ්‍යා පඬිතියා වෙන්නවා. මහයික නැති වෙනකොට කලබලකාරී කාය සංස්කාර සංසිද්ධ ප්‍රකාශ කරත්තේ ඒ අපේ ඇයිදී ඉස්පාසුවේ කොඩාකල් යට වෙලා තිබ්බ තද කරගෙන හිටපු සංඥා වේදනා කුජ දාන්න පටන් ගන්නවා. මේ වෙලාවට තමයි ඇත්තටම යෝගාවචරයට තමන්ගේ චර්ත සාතිකේ තමන් කියන්නේ කවුද කියලා තේරු ගන්න පුළුවන් වෙනවා. ඒකට නිෂිනින්දේ පරණ මතක එන්න පටන් ගන්නවා. නිෂිනින්දේ කායේ විවිධ වේදනා මත කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ දිහා මොන ආකාරයෙන් බලන්න ඉන්න ඕනද කොහොමද හැසිරෙන්න ඕනේ මේ සංඥා වේදනා මොනවද කියන්න හදන තතනන පණිවිඩය කියලා බැලුවොත් එහෙම මොනම විදියකින් හෝ මේ සංඥා හෝ වේදනා පිළිබඳව ක්‍රියාවත් වුනොත් ප්‍රතික්‍රියා කරොත් භාවනාවේ ඇති ඇති යන්න පටන් ගන්නවා පටලැවෙනවා. කරන්න තියෙන්නේ ප්‍රතික්‍රියා නොකර මතුවෙන එක දිහා බොහෝම ඉවසිල්ලෙන් උපේක්ෂාවෙන් තථාගතව නැත්නම් තතථාවේ දැනගන්නසේ ඇති ඇටි දැනගන්නා ස්වරූපයෙන් බලනින් එකයි කරන්න තියෙන්නේ. නමුත් ඒක ඒතෙන්ද ගිය කෙනාට එහෙම කරන්න බැරි වෙන තාට තමයි මේ සංසාර ගැටි වැදිලා තියෙන්නේ. එහෙනම් මාර බලවේග ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මාර සේනාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා පළවෙනියෙන්ම මේ ආනාපාන දෙක සංසිඳවාගෙන කාය සංකාර වචී සංකාර වලින් ඉසෝසෝනේක යෝගාවචරයේ ලොකු දක්ෂකමක්. නමුත් ඊට පස්සේ තමයි ඇත්තටම තොවිලේ පටන් ගන්නේ. ඇත්තටම මේ මනස හිතුවක්කාර වෙන්නේ කිව්වට නාහන්නේ පරණ දේවල් කොච්චර දාන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී මේ එනේන සංඥාට එනේන වේදනාට කලබල වීම නිසා යෝගාවචරය කීකරු කර ගන්නවා වෙනුවට හිතින් එකට සම්බන්ධ වෙලා චිත්ත පීඩාවටපත් වෙලා විහිසකර තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සංඥාවත් වේදනාවත් දෙකම ස්පර්ශය පදනම් කරගෙන ඉන දේවල් පස්සපච්චා මේ ස්පර්ශය කොයි එකක් ආවත් ඒක තමයි කැමැති සංඥාවකට දාගන්න හිතට පුළුවන්කම තියෙනවා. ඒකෙන් කැමැති වේදනාවක් විඳින්න හිතට පුළුවන්කම තියෙනවා. මේවා සංඛාර ස්වභාවයි. ඒ නිසා ස්පර්ශය ඇති වෙනකොටම ඒ ස්පර්ශය හොඳක් නරකක් හරියක් වරදක් වශයෙන් විනිශ්චය නොකර ඒකේ සංඥාවෙන් වේදනාවේ මොන විදියට අලවට්ටම් දාන්න ගියත් මොන විදියට හැඩවැඩ කරන්න ගියත් යෝගාවචරයායේ හිතේ තියෙන කෙලෙස් වලින් ප්‍රපංච වලින් එහෙම නැත්නම් මඤ්ඤණා වලින් මේන සංඥාව උපමට්ටම් කරන්නේ නැතුව සංඥාව සංඥා ස්වරූපයෙන්ම දැක ගන්නවා කිව්වොත් නිවනට බොහොම කිට්ටුයි. නමුත් කිසිම කෙනෙකුට එහෙම මතුවෙන ස්පර්ශය වශයෙන් දැන ගන්නවට වැඩි එක බොහෝ විට සංඥාවක් පැත්තකට අපි පෙරලා ගන්නවා, වේදනාවක් කර ගන්නවා. ඊට පස්සේ අපි හිතින් ඒකට සම්බන්ධ වෙනවා, බැඳෙනවා, ප්‍රතික්‍රියා කරනවා, මඤ්ඤණා කරනවා, ප්‍රපංච කරනවා. දිගට මේ පුංචි දෙයක් මතින් තරංග ඇහිලා තමයි කෙන්දකින් කන්දක් හදන්නා වගේ වැඩ කරන ගතියක් හිතේ තියෙනවා. අනේ හරහා තමයි මේ සංසාර ගැටේ වදින්නේ. ඉතින් ඒ නිසා රච්චර මහන්සියෙන් කාය සංස්කාර සංසිඳවගත්ත යෝගාවචරයා ඊ ගාවට එන මතුවෙන් ිට තියෙන සංඥා සා වේදනා පිළිබඳව දැනගෙන ගියොත් පක්ලේශ වලට අහු වෙන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම පක්ලේශ වලට අහු වෙලා තෑහෙන කාලයක් එක තැන කරකැවෙන්න පටන් ගන්නවා භාවනාව. ඒ කරකැවෙනකොට සංඥානුව කරකැවෙන වෙනව පුද්ගල జాතියක් ඉන්නවා, වේදනා අනුව කරකැවෙන වෙනව පුද්ගල జాතියක් ඉන්නවා, සංස්කාර අනුව කරකැවෙන වෙනව පුද්ගල జాතියක් ඉන්නවා. ඒක නිසා පිළිස්කර බණ කියනකොට සංඥාව අනුව ගැටේ ගහගන්න කෙනාට ගැළපෙන බණ කිව්වොත් වේදනාව සහ සංස්කාර අනුව ගැට ගහගන්න කෙනාට ඒක රස නැතිව. වේදනාව අනුව ගැට ගහගන්න කෙනාට බණ කිව්වොත් සංඥාව සහ සංස්කාර පිළිබඳව චරිත ලක්ෂණ වලට ඒක කැමති නැති වෙනවා, රුචි නැති වෙනවා, තීරෙන්නේ නැති වෙනවා, ගෝචර නැති වෙනවා. ඒක සංඛාර පිළිබඳව විස්තර කතා කරන්න කිව්වොත් සංඥා වේදනා පිළිබඳව අදාළ චරිත වලට ඒක අදාළ නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ පිරිසකට බණ කියනකොට ඔක්කොම පොදුවේ කතා කරන නිසා තමන්ට අදාළ කොටසේදී රස වුණාට අදාළ නැති කොටසේදී නිරසයි කියලා පැත්තකට තාන්න නරකයි. ඒ වෙලාවක් එනවා, ඊටත් වෙලාවක් තියෙන. ඒ වගේම පොදුවේ කියනකොට මේ තුනටම සමාන කරලා තමයි සම බරක් දීලා තමයි කතා කරන්න වෙන්නේ. ඒ නිසා ස්පර්ශය එනකොටම ඒ ස්පර්ශය වර්ණ ගැන්වෙන්න කලින් සංඥාවක් වශයෙන්, වේදනාවක් වශයෙන්, නැත්නම් සංස්කාරයක් වශයෙන් ස්පර්ශය ස්පර්ශ මට්ටමින්ම අල්ල ගන්නවා කියන එක ඒක තියෙන්නේ කාර්ය ශූරත්වයක්, හුරුබූටි ගතියක්, එතන සෙල්ලක්කාර ගතියක් මිසක භාවනාවක් නෙවෙයි. Tamanta mukakin hari sparshayak enakota me sparshe sanya kannadiyen baluwoth sanyawal patu karanawa. Vedana kannadiyen baluwoth sapaduk vedana karanawa. Sanskara kannadiyen baluwoth ekata me de karanda salasun idiripat wenawa. E okkogema wenne api ara aha kena karadaya kulu weda ganna ekak. Ehema naththam ivasanda wedi kama nisa pratikriya kirima nisa aluthen karma ras kirima. ඒස ස්පර්ශය ස්පර්ශ වශයෙන් දැක ගන්න එක අන්තිම දියුණු මානසිකින් කරන්න තියෙන වැඩක්. ඉතින් ඒක විස්තර කරනකොට සර්වචන්නාංශේ ප්‍රසිද්ධ කරපු ප්‍රසිද්ධයි දැන් මේ කාලේ ගාතාවක් වශයෙන් දිත්තේ දිත්තමත්තම් භවිෂති කියලා කියනවා. දකින්නකොට දකින්න මතින් නතරකරනද දැකපු දේ නිට්ටයයි සුඛයි සුභයි කියලා සංඥා ගන්නත් එපා. සුඛ වේදනාව දුක් වේදනාව කියලා වේදනාව වශයෙන් විඳින්න යන්නත් දෙන්නත් එපා. මේක මේ විදියට සංස්කරණය කරන්න ඕනේ, නව නිර්මාණ කරන්න ඕනේ කියලා සංස්කරණය කරන්නත් එපා. ඒකම ඇහිච්ච දේ සුති සුතමත්තම් භවිෂති ඇහෙන මට්ටමෙන් නැත කරන්න පුළුවන් නම් ඒක සංඥා වශයෙන්, වේදනා වශයෙන්, සංස්කාර වශයෙන් මඤ්ඤණා නොකර සංඥා වේදනා සංකාර වශයෙන් ප්‍රපංච නොකර ඇහිච්ච සද්ද වශයෙන් නැත කරන්න පුළුවන් නම් භාවිත මනසක්. ඒකම දිවට නාසයට කයට දැනෙන ස්පර්ශයක් ඒකේක විදියට හැඩ කරන්නේ නැතුව, හැඩතලන එකතු කරන්නේ නැතුව, රූපලාවන්‍ය එකතු කරන්නේ නැතුව, ආලවට්ටම් කරන්නේ නැතුව ඒ මට්ටම වෙනස ගන්න පුළුවන් නම් ඒක ලොකු භාවිත මනසක්. මන හිතට එන විඥාණයට එන ධර්මාරමණ වුණත් ඒක වෙනස් කරන්නේ නැතුව එහෙමම තියෙන විදියම අවිලා යන්න අරින්න පුළුවන් නම් භාවිත මනසක්. අන්න ඒක සඳහා දෙන උපදේශපන්තිය තමයි මේ සංඥාත වේදනා පිළිබඳව පෙන්වන හික්මීම. ඒක තන්නේ කර විපස්සනාවක් තියෙන. ඉතින් ඒක කරන්න දෙන්නේ නැත්තේ ඇයි මෙච්චර මේක භාවිත මනසකින් කරන්න ඕනේ, ඇයි මෙච්චර මේක තේරුම් ගන්න අමාරු, ඇයි මෙච්චර මේක වැදගත් වෙන්නේ කියන්නේ සර්වචනචාර උත්සාහ කරලා තිනවා. මෙතෙන් ගියාට ඉතින් එහාට ප්‍රතික්‍රියා නොකර ඒක දිහා බලන ඉන්න එක ජීවත් වෙන මිනිස්සුකින් කෙරෙන්නේ නැහැ. යාරා নানা ආකාර මාර බලවේග කෙලස් ප්‍රපංච මෙහෙම නැත්තම් මඤ්ඤණා කිරීම තණ්හා මාන දිටි මඤ්ඤණා කිරීම කෙරෙනවා. ඉතින් ඒක නිසා ඒ සර්වචනාංශේ පාරායන වර්ගයේ දේශනා කළ තියෙන ගාථාවක් මෙත්තිය කියන පරිප്രാජික ආහන ප්‍රශ්නයකට උත්තර වගේ උත්තර වශයෙන් යෝ උබන්තේ විදිත්වාන මජ්ජිමන්තාන ලිප්පති තං රුමි මහා පුරිසෝති යෝද සිබ්බනි මච්චක. ඒකෙදි කියනවා යමෙක් මේ අන්ත දෙක දැනගෙන උඟ දෙනකොට මතක් වෙනවා අන්ත දෙක කියනකොට කාමසුකල්ලිකාණ යෝගය තත්ත කිලමතාන යෝගය. ඒ කියන්නේ දැඩි කාම සැපයට තියෙන ආශාව සහ කායට වද දෙන ආත්ම ක්‍රමතේක නාත්ත කිලමතාන යෝගේ. මේ දෙකම තමයි හැම බැලීමකදීම ඇහිීමකදීම ගන්ධ රස පාසකදීම හිතිල්ලකදීම මේ දෙකෙන් එකට වැටෙනවා සංඥා නිසා වේදනා නිසා සංස්කාර නිසා. ඒ නිසා මේ අන්ත දෙක දැනගන්න ඕනේ. ඊගාවට මජ්ජේ මන්තාන ලිප්පති මේ දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාන ගන්න ඕනේ. ඒකෙත් ඇලි ගලි ගන්න එපාවත් මම මාගේ කියා ගන්න නැතුව තම් රුමි මහා පුරිශෝති අන්නේ විදිහට අන්ත දෙක දැනගෙන කි මිදිලා මැද අල්ලගෙන මැදෙත් ඇලිගලි වාසේ නොකරන මනුෂයාට මම මහා පුරුෂයයි කියලා කියනවා. යෝධ ශිප්පනි මච්චගා එවැනි ඒ මහා පුරුෂේ තණ්හා නැමැති ගැටලන්නේකින් මිදුණා වෙනවායි කියලා. ඉතින් මේ වචන මේ පද හතර කටපාඩම් කරගත්ත උගක් හාමුදුරුවන්ට ප්‍රශ්නයක් එනවා. මේ අහන වාරක දකින වාරක ගන්ධ රස පහස විඳින වාරක මොකද්ද අන්ත දෙක කියන්නේ? මොකද්ද මැද කියන්නේ? මොකද්ද මෙතන තියෙන තෘෂ්ණාවගේ කෘත්‍යය? තෘෂ්ණාවික් මන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. මේක දසක් මණ්ඩල මාලේ රසෙච්ච භාවනා කරපු ස්වාමීන් වහන්සේලා එක එක නාම එකට අර්ථ දීලා තියෙනවා. මේ ගාථාවේ අන්ත දෙක කියන්නේ මේකයි, මැද කියන්නේ මේකයි, මැද මේ ගැටලන ගැටු මහුංකාරී සිප්පණිය මෙයයි කියලා විස්තර කළා. එක ස්වාමීන් වහන්සේ තමක් කියනවා පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. මේ ස්පර්ශේ ඒකාන්තයක් කියලා. පස්ස සමුදයෝ දුතියෝ. පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනේ තණ්හායිතං සිබ්බනේ භව අභිනිපත්තන්ති කියලා සඳහන් කරනවා. මේ ස්පර්ශය එක කෙලවරක්. අපි යමක් ස්පර්ශ කරන හැම වෙලාවෙදීම සංසාරයට ගැටෙනවා. සංසාරේ බැඳෙනවා. සංසාරයත් එක්ක දික් වෙන්න හේතුවක් වෙනවා. ඒ ස්පර්ශය හටගන්න මුල දකින්නෙත් නෑ හුඟ දෙනෙක්. දැක්කත් ස්පර්ශය දැක්කත් ස්පර්ශයේ මුල දැක්කත් ඒ දෙක තමයි අන්ත දෙක වෙන්නේ. ඒ දෙකේදීම අපේ විනිශ්චය අන්තවාදී. මද මේ මධ්‍යස්ත උපේක්ෂාසගත සාධාරණ විනිශ්චයක් එන්නේ. යම් කෙනෙක් මේ ස්පර්ශය දැකලා ස්පර්ශයේ මුලක් දැකලා ස්පර්ශයේ අග ගෙවන් කරන තැන අග දැක්කොත් අන්නේ අග තමයි මධ්‍ය ප්‍රතිපදාව වෙන්නේ. එතනදී මේ ගැටලන්නේට තැනක් නැතු වෙනවා. ගැටලන්නේ ඉක්මවන්න පුළුවන් වෙනවා. ගැටලන්නේ කරන්නේ අපිට අග පෙන්වන්නේ නැතුව මුලයි මැදයි ගැට ගහගෙන ගැට ගහගෙන යන එකයි. ඒක නිසා අපි ජීවිතේ ජීවත් කරනකොට දේවල් හට ගන්න තැන බොහෝම ආශාවෙන් බලනවා. හටගත්ත දේවල් දිහා බලනවා කිසිම හටගත්ත දෙයක් නිරුද්ධ වෙලා යනවා දකින්න අපේ හිත කැමති නෑ. අපේ හිත ඒක ඉක්මවනවා. ඉක්මවන නිසා තණ්හාවට එතන ලැග ගන්න ලැබුම්බලක් හම්බ වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සංඥාවට වේදනාවට මුල් වෙන ස්පර්ශය එන හැම වෙලාවකදීම යෝගාවචරය එලඹ සිටින්නේ නැත්තම් ඒ ඉනේනදී එහා පැත්ත මෙහා පැත්ත පෙරලා පෙරලා එවට නංගවනන් දෙමින් එවවා සකස් කරමින් විඳිමින් සංසාරෙ දික් කරගන්න. ඒ දික් කරගන්නේ මේ සංඥාවක වේවා වේදනාවක වේවා හටගන්මයි සංඥාවයි දන්නවා මිසක්ක ඒක නිරුද්ධ වෙන තැන අපි හිත මේ හිත ඒක අල්ලන්නේ පන්නනවා. වේදනාවේ විනම අර්ථකථනයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට මේ සංඥා වේදනා කියන චිත්ත සංඛාර සංහිඳ වීමෙදී පුදුමාකාර ඒ සංඥාවකේ සහ වේදනාවකේ තියෙන ඒ ෂටගති මායාව ගති දැනගෙන ඒක ක්‍රියාත්මක කරන්න වෙනවා. එයාගේ මේ සමීකරණය අල්ලගන්න මිනිහා අපි මේ තන්තරට බඳවා ගන්න ක්‍රමය අල්ලන්න. ඒ නිසා යම් කිසි ස්පර්ශයක් ඇති වෙනකොටම ඒ ස්පර්ශය මේකයි කියලා අල්ලගෙන ඒක නැවත නැවත මතුවෙන ස්පර්ශයක් නම් ඒ ස්පර්ශේ හට ගැනීම දැකීම තමයි භාවනාව කියලා කියන්නේ. ඒක නිසා ආශස් ප්‍රසවාසයේ බලලා කාය සංකාරයක් වශයෙන් තියෙන ආනාපානේ හෝ අරගෙන ආශ්වාසය එනේන වෙලාවේ බලලා අපිට යම් වෙලාවක මේ ආශ්වාසය හට ගන්න තැන බලන්න පුළුවන් නම් කොතන ඉඳලාද මේ ආශ්වාසය ඉන්නේ කොතන ඉඳලාද මේ ප්‍රශ්වාසය ඉන්නේ කියලා ඒ සඳහා ගොරෝසු වෙච්ච නාස්පුඩු පුරවාගෙන යන ආශ්වාස ප්‍රශ්වාස බලනට වැඩි උගාවක් සියුම් වෙන්න වෙනවා උගාවක් අප්‍රමාදී වෙන්න වෙනවා උගාවක් එනකොටම දැකගෙන එළඹිලා හිත තියාගෙන ඉන්න වෙනවා ආශ්වාසයේ මුල බලාගෙන ප්‍රශ්වාසයේ මුල බලාගෙන එතකොට මේ යෝගාවචරණ කියනවා හේතුවත් සහිතව ආශ්වාසය දැක්කා හේතුවත් සහිතව ප්‍රශ්වාසය දැක්කා නැත්නම් මුලත් සහිතව ආශ්වාසය දැක්කා මුලත් සහිතව ප්‍රශ්වාසය දැක්කා ඉතින් ඒ එතකොට මේ යෝගාවචරයට සතිය සතිය එළඹ සිටි ගතිය සහ සමාධිය හොඳටම සූක්ෂම දෙයක් බලන්න පුරුදු වෙනවා ආශ්වාසය පටන් ගන්නවා බලන්න නිකන් මහවැලිගඟ මේ කැලණිගඟ මේ වගේ තැනට යනකොට මා විශාලව දෙකට තලාගෙන ගියාට උග පටන් ගන්න තැන බලන්න වාහන වලින් ගිහිල්ලා බෑ. පයින් යන්න වෙනවා ලඳු කැලෑ අස්සෙන් ගිහිල්ලා ඒ පුංචි 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 තැඟුලි පටන් ගන්නවා. එතකොට දොලක් යන්නත් බෑ. ඒකට පුංචි උල්පත් තමයි තියෙන්නේ. අන්නේ උල්පත දැකලා ඒ උල්පත් රාශිකින් තමයි මේ වගේ මහවැලිගඟ හටගන්නේ. ගඟ ගැන අපි සින්දු කිව්වට ගඟේ දිගපල්ල මැනුවට මැන්නට මුලට යනකොට ගඟේ දිගත් බොරුවක් බව තේරෙනවා ගඟේ පළල කියන්නේ බොරුවක් කියලා තේරෙනවා පටන් ගන්න තැන කොහෙන්ද කියලා හොයාගන්න බෑ අපි විශ්වවිද්‍යාලේ පාසෙන්ට මම දැන් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ තිබුණ පරීක්ෂණයක් මේ සිවිල් සේවකයෝ පදනම් ගන්නට ඒ සිවිල් සේව විභාගේ පාස් වුණාට පස්සේ සිවිල් සේවක අමාත්‍යාංශයේ ලේකම්තුමාම බඳව ගන්න පිරිස ගෙනල්ලා සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා සම්මුඛ පරීක්ෂණයේදී ඇහුව මහලිකගේ දිග කීයද ඉතින් මේ ඒ සිවිල් සේවාවට බැඳිච්ච අයට දිග කියාගන්න බැරි වෙලා මෙයා පත්තරේ ලිපියක් දැම්ම පිටු භාගයක මේ අපේ මේ මෙච්චර වටිනා සිවිල් සේවාවක් කරන්න යන කට්ටියට අඩු ගානේ ලංකාවේ දිගම ගඟේ දිගවත් දන්නේ කියලා. එතකොට සිවිල් සේවාව කරපු මෝරච්ච කෙනෙක් ඇහුවා පත්තරේ අය දාන ඔබතුමා දන්නවද කියලා. ඔබතුමා කොතන ඉඳලා කොතෙන්ද ඔය දිග මනින්නේ? මහලිකංගේ කොහෙද මුලක් තියෙන්නේ? අගණන් කියන්න පුළුවන් තිරිකුණා මහලිකලා මුල කියලා කොතෙන්ද අල්ලගෙන නලතන්නේ? නලතනේ හැතැම්මක් එහෙමද ඔබතුමා දන්නවද මහලිකකට මුලක් නැහැ කියලා මුලක් නැත්නම් කොහෙදෝයි දිගක් තියෙන කියලා ලිව්වා ලියමනක් මොනවාක්වත් නැහැ අර ස්ථිර ලේකම්තුමාට වැරද්ද බාර ගන්න සිද්ධ වුණා මිනිහා දන්න පචේම කිව්වනම් අරමනස විභාගෙන් පාස් නමුත් සත්‍ය බලන්න කිසි කෙනෙක් කියන්නේ නැහැ මහලිකකට කොහෙද මුලක් තියෙන්නේ අහවල තන මුල කියන්න බෑ ඒකට උමාවේ දිගෙත් යන්න වෙයි අඹංගඟ දිගෙත් යන්න වෙයි හැමතැනම යන්න වෙයි යන්නේ වගේ අපි මේ හැම හටගත්ත දේවල් වලට ඩෙන්ටි කාඩ් දීගෙන ඒකට හඳුනා ගැනීම දේවල් දුන්නට පුත්‍රජානස් කියන ඔය තණ්හාව පැත්තක තියලා ඔබට හට ගන්න දැන බලපං හට ගන්න තන්නේ කර්ම වෙනස් විදිහකට කවදාකවත් හිතා ගන්න බැරි තැන කියන නිසා යමක් පිළිබඳව චරිත දැනගන්න නම් ඒකේ ජාතකේ පොඩ්ඩක් බලන්න හට ගන්න තැන පොඩ්ඩක් බලන්න නිසා ආස්වාසය කියන්නේ මොකක්ද කියලා බලන්න නම් ඒකේ හට ගන්න තැන කියලා බලන්න එතකොට ඔය නාස්පුඩු පුරවාගෙන යන ආනාපානයක් ඒත් ආස්වාසයක් නැහැ මේ කොහෙද හෝ නැතනක යන්තම් උලන් ගලලා පටන් ගන්න ප්‍රශ්වාසයත් ඒ වගේ මෙන්න මේ දෙක දැක්කට පස්සේ ආස්වාසය පිළිබඳව ආන්ත දෙක දැක්කා මේ මනසට හම් වෙන නිවන් කැමැති වෙන සංඥා වේදනා නිරෝධ කරන්න කැමැති වෙන පුද්ගලයාට ලැබෙන අතිරේක ලාභය තමයි මේ විදිහට යාන්ත්‍රයට පටන් ගන්න නම් ආශ්වාසය නාස්පුඩු පුරවාගෙන මැද කියන එක දැක්කම ඒකේ අග දකින්න හම්බ වෙනවා කියන එක අතිරේක ලාභයක්. ඒක සත්පුරුෂයෙකුට විතරක් හම්බ වෙන අතිරේක ලාභයක් අසත්පුරුෂයාට අග දකින්න බයයි. එතන තණ්හාව අර ප්‍රසවාසයේ ගෙවෙන්න ඉස්සෙල්ලා ආශ්වාසය මුලාල්ලලා දෙනවා. ආශ්වාසය ගෙවෙන්න ඉස්සෙල්ලා ප්‍රසවාසය මුලාල්ලලා දෙනවා. මේ අතරමැද තියෙන හිස්තන පන්නන එක තමයි තෘෂ්ණාව කරන්නේ. තෘෂ්ණාව එදින් අතර හිතසක් පෙන්වන්නේ නැති වෙන්න ගැටලනවා. ඒ දෙක අතර සතිය ලුහුටනවා. ඒ දෙක අතර සමාධිය කඩනවා. ඒ දෙක අතර ප්‍රමාදයට වටනවා. ඒක නිසා ප්‍රසවාසය ගෙවන් කළා ආශ්වාසය අල්ලනවායි කියලා කියන්නේ නිවනමයි. ආශ්වාසය ගෙවන් වෙනකන් ඉඳලා ප්‍රසවාසය අල්ලනකන් කියලා කියන්නේ නිවනමයි. නමුත් කවදාකවත් අවුරුතු ගණන් භාවනා කරපු කෙනෙකුටවත් ආශාසී නිව වෙලා ගිහිල්ලා ඉවර වෙනා ගිහිල්ලා ප්‍රසවාසය පටන් ගන්න හැටි දකින්න දෙන්නේ. අතරමඟ මායා කරනවාමයි. අතරමඟ හැම තැනම ඇස් බැඳනවා තියෙනවා. මල් පැන්නවා තියෙනවා. ඉරි පැන්නවා තියෙනවා. ආන්න මේක කරන්නේ තෘෂ්ණාව. ප්‍රසවාසී ගෙවන් වෙන්නේ ඉස්සලා ආශාසී පිළිවෙන්න අපේක්ෂාවක් ඇති කරනවා. වම තියලා වම ගන්න ඉස්සලා දකුණට බර දීලා ඉවරයි. දකුණ ගන්න ඉස්සලා වම්කට බර දීලා ඉවරයි. මේ දෙක අතරමැද බලන්න කියවනසට සක්මන් කරගන්න හම්බ වෙන්නේ සක්මණෙන් පිටර වීසිලා යනවා. ඔළුව තෝන්තු වෙන්න පටන් ගන්නවා. බැලන්ස් එක නැතුව යනවා. ආශ්‍රය ප්‍රසවාසෙත් මේ ප්‍රසවාසෙ ගෙවම් කරලා ආශ්‍රාසෙට එන්න පටන් අරගත්තොත් ඇඟේ තියෙන සීළු කායික රෝග වැඩි කරනවා. කරකවන්න ගන්නවා. සහලවන්න ගන්නවා. ඇඟ හීතල බිඳු දාන්න පටන් අර ගන්නවා. සුළි සුළුකකට අහුනා වගේ වෙනවා. ඉතින් යෝගාවචරය පුදුමාකාර මේ මානසික ඒ වගේම මනෝමය හීන ලෝකයක අතරමං කරනවා. ප්‍රසවාසයේ නිම වෙන තැන්දලා ආශ්‍රාසය තේම ගන්න. ඊකට ආශ්‍රාසයේ නිම වෙන තැන්දලා ප්‍රසවාසයේ නිම වෙන තැන්ද කවම කවදාකවත් එක දිගට සත්‍යපවත් ගන්න බෑ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ල සත්‍යපවත් ගන්න ගොරෝසු නාස්පුඩු පුරවාගෙන ආශ්‍රාසය. ගොරෝසු නාස්පුඩු පුරවාගෙන ප්‍රසවාසය. නමුත් අභ්‍යාසයකට දෙනවා මේ විදිහ ආශ්‍රාසය පටන් ගන්න තැන බලපන්. ප්‍රසවාසය පටන් ගන්න තැන බලපන්. මේ විදිහට රූප ධර්මයක අතගන්ම දැකලා ඒක හොඳටම નાස්පුඩු පුරවාගෙන ආශ්‍රව ප්‍රසවාසය ගත්තොත් નાස්පුඩු පුරවාගෙන නැටි බලයක ගිවන් වෙන තැන දක්වා බැලුවොත් එයාට කියන්න පුළුවන් ආශ්‍රාසයක් දැක්කයි කියලා. ප්‍රසවාසයක් දැක්කයි කියලා. අපි අවුරුදු 120ක් විතර කාලයක් ජීවත් වෙන කෝටි 13කට වැඩි ආශ්‍රව ප්‍රසවාස ගන්නවා. එකක්වත් හරියට දැකන්නේ නැහැ. එකක්වත් හරියට දැකන්නේ නැහැ. දැක්කම නිවන් දකින්න. අපි ඒ විනෝඩ කරන්නේ අනුන් දිහා බලනවා, රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ බලනවා, රස බලනවා, පහස ලබනවා. ආනාපානින් ගියාම කම්මැලි වෙනවා. හිත පිටපයින්නවා. ඒ නිසා භාවනා කරලා අඩුගානේ මැදාලන්න ඉස්සලා අන්ත දෙක අල්ලන්න එපා. ඒ නිසා ආස්වාස ස්පර්ශයේ මුල ආස්වාස ස්පර්ශය හටගන්නේ මේ දෙක අල්ලගත්ත යෝගාවචරයට කියකිය ආනාපාන කරන යෝගාවචරයට කියන. ඒ යෝගාවචරයට හම් වෙන අතිරේක ලාභය තමයි මේ විදියට ගොරෝසු වෙච්ච ආනාපානේ ගෙවන් වෙන පැත්ත දකින්න පුළුවන්. නමුත් එතනදී සහලවන ඉතින්දී බය ඇති කරනවා, අනතුරු භාවයක් ඇති කරනවා, නිදිමත ඇති කරනවා, නිශ්චිත භාවයක් ඇති කරනවා, මට වැරදිලාද කියලා හිතෙනවා, සැක කරනවා, පස්සට යනවා. ආන්න මේ සේරම කෙලස් කියලා කියන බුණා, මාර බලවේග කියන බුණා, බුදුරජාණන්සේ ඔක්කොම ලයිස්තු කරලා තිනවා. ඔබ මෙන්න මේකට හරියට හිත යෙදුනොත් ඔබට මේ ලකුණු පහළ වෙනවා. සංඥා චර්යාවට වෙන ලකුණු ටිකක් පහළ කරනවා, වේදනා චර්යාවට වෙන ලකුණු ටිකක් පහළ කරනවා, සංස්කාර චර්යාවට වෙන ලකුණු ටිකක් පහළ කරනවා. ඔකෝම ලයිස්තුගත වෙලා තියෙන නිසා තමයි අපේ තේරවාදී වෙන කිසිම ආගමක නැතරම් අපිට යන පාරේ බොරු වලවල් ටික සිටියම් කරලා තියෙනවා. කිසි කෙනෙක් ඒකට මූණ දීලා බය නොවෙන කෙනෙක් නැහැ. චකිත නොවෙන කෙනෙක් නැහැ. අනතුරු වෙන්න නොවෙන කෙනෙක් නැහැ. එපා නොවෙන කෙනෙක් නැහැ. නිදිමත නොහැටෙන කෙනෙක් නැහැ. නමුත් ඒ නිසා මේ නිදිමතේ චකිතය වැරද්දක් විදිහට පෙන්වන්නේ මේ තණ්හාව මේ අතරමැද ඉස්තන පෙන්න නැතුව ගැටලන හැටි ඇස්පෙන්දු කරන හැටි එහෙම නැත්නම් මායා කරන හැටි චපල වැඩ කරන හැටි හොඳට බලන්න හිටියොත් යම් දවසක මේ ප්‍රසවාස ස්පර්ශයේ කෙලවර නිරෝධය ඔකටමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ වෙන මොකක්වත්ම නැහැ නමුත් ප්‍රසවාසයේ ඉවර වේගනාට අන්තිම නිරෝධ වෙනකම්ම දකින්න පුළුවන් නම් තමයි නිරෝධ සත්‍ය කියන්නේ. එතකොට පෙනෙයි මේ නිරෝධ සත්‍ය බලන්න කෙලෙසිත කැමති නැහැ. අපි මේ භාවනා කරනකොට භාවනා කරන කෙනත් කැමති නැහැ. එයා ඒ වෙනුවට ඊගාවට එන ආස්වාසය දිහා බලයි. මේ නිසා එකක නිමාව බැලීම ස්පර්ශ නිමාව බැලීම ජීවිතේ කිසිම භෞතික විශේෂක ලෝකායත විශේෂක කරන්නේ අවමංගල්‍ය කියලා කියන්නේ වාද. අභාග්‍ය සම්පන්න දේවල් කියලා කාලකන්ණි වැඩක් කියලා මුස්පීන්තු වැඩක් කියලා පාළු වැඩක් කියලා තනි වෙන වැඩක් කියලා අසරණ වෙන වැඩක් කියලා ඒක බලන්නේ ඊගාවට එන අලුත් වෙන එක දිහා බලන්න. මෙන්න මේ ගෙවෙන නිරෝධය වසන් කරලා මතුවෙන සමුදේට ගැටලන එක තමයි තණ්හාව නැමැති සිබ්බණිය කරන්නේ. යෝගාවචරය තණ්හාව හඳුනාගෙන තණ්හාට ඉඳ නොතබයි තෙන හොඳ ටෝච් එකක් අහලා බලනවා වගේ අන්ධකාරයේදී හොඳට ඒ අගාධයේදී හොඳට ඒ අස්බැල්ලුමද අස්පෙන්තුමදී හොඳට බලන කෙනාට යෝගාවචරය කියනවා. ඒක විපස්සනාව කියලා කියනවා. මෙන්න මේකේ මම මේ අමතක කරපු මේ ආස්වාස් ප්‍රස්වාසය ආය අදගෙන මේ විස්තරයට ගත්තේ මේ උඟ දෙනකොට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා. නමුත් නිකමට හිතන්න වේදනාවක වේදනාවක් අපිට දැනෙන්නේ වේදනාව මැදට ආවට පස්සේ. කවදාහක්වත් වේදනාවේ මුලක් දකින්න අපේ හිත ඉස්පාසු නැහැ. වේදනාව පටන් ගන්න තැන දකිනවනම් වේදනාව එච්චර බාහිර දෙයක් නැහැ. අපිට වේදනාවක් ඇවිල්ලා අපි තුල ලෙඩක් කියලා. අපි හිතමු නැත්තම් නොයෙසියකි මේ ඉඳගෙන ඉන්නකොට එන කොන්දේ අමාරුවක් කියලා. එහෙම නැත්තම් සක්මන් කරනකොට එන කකුල් අමාරුවක් කියලා. වේදනාව ඉස්මතු වෙනකොට වේදනාව සෑහෙන්න මෝරලා ඉවරයි. ඒ නිසා යෝගාවචරය වේදනාව ස්පර්ශය එනකොටම ඒක දිහා බලන්න පුරුදු වෙනවා නම් තේරෙයි මහලිකංගේ මුල හොයනවා වගේ හැම වෙලාවෙම වේදනාවක් තියෙනවා කිසිම වෙලාවක නැහැ. ඔය ලෙඩ වෙච්චාම උත්සන්න වෙනවා මිසක් ආ මේක ලෙඩ ගොඩක් මේකට කියන්නේ රෝග කැදල්ලක් කියලා. කිරිලි කැදල්ල හදන්නේ බිත්තර ටික දරාගෙන ඉන්නේ. ඒ වගේ තමයි මේ ශරීරයේ තියෙන හරියක් තියෙන වේදනාව දැරීමට තියෙන කැදල්ලක් මේක. මේකේ අසු කුලයක් කෘමි පණු ජීවත් වෙන සොහොන් කොටක් වගේ මේ. ඉතින් මේකේ වේදනාවක් නැති තැනක් නැහැ. ඉතින් අපි වේදනාව තියෙන නිසා කසන රෝගේ වගේ කහ කහ ඉන්නවා. ඒ වේදනාව රතන කහනවා, අර වේදනාවට මෙතන කහනවා. ඒ නිසා අපිට මේ වේදනාවේ හටගන්ම දිහා බැලීල මහ මුස්පේන්තුයි. ජීවිතේ කාලකන්ණි බවත් වෙනවා. තනි කරන ගතියක් තියෙනවා, පාළු ගතියක් වෙන නිසා අපි මතුවෙච්ච තදබල වේදනාවට දොස්තර ගාවට දුවනවා මිස හැම වෙලාවෙම පවතින වේදනාවක් දකින්න කැමති නැහැ. එනිසා කවදා හරි යෝගාවචරයේ ආනාපාන සති භාවනා කරනකොට මට කොන්දේ අමාරුවක් එනවා කියලා චෝදනා කරනවා නම් කොන්දේ අමාරු නැවත නැවත එන එකක් නම් එයාට කියනවා මේ ආනාපානට වාඩි වෙල් තැන ඉඳලා මේ කොන්දේ අමාරුව ආස්වාස් ප්‍රසවාස ඇස්සේ එමෙහිට එමෙහිට දිනු කරන හැටි බලන්න සෑහෙන ඔන්න ඉන්න බැරුව කොන්ද තිකාරණ කොට නම් හොඳටම තේරෙනවා. ඔහොම හිට වෙනකොට තේරේ ඒක ඉස්සල්ලාම මේක තියෙනවා ඇඟේ. දැනෙන්නේ නැහැ. එක්ක ආනාපානට හිත යාම නිසා මේක දැනෙන්නේ නැහැ. නමුත් සතිය වැඩෙනවා නම් සතිය දුණ වෙනවා නම් ආස්වාද ප්‍රසවාසයේ හරහා ආස්වාද ප්‍රසවාසයේ විනිවිදලා මේ වැඩෙමින් පවතින වේදනාව දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හොඳට හිත දියුණු කරගත්තොත් වැඩිච්ච වේදනාවක් දැක ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ හරහා. මෙන්න මේක දියුණු කරන්න යාන්තමට පසුබිමේ ඇහෙන සද්ද වේදනා හිතවිලි කිසිම චිත්තක්ෂණයක නැත්තේ නෑ. ඒ නිසා ආනාපානය බලන ගමන් අපි කියමු ආනාපාන සතිය පිටරන ගමන් මේ පිටිපස්සේ කොච්චරක් වේදනා තියෙනවා, පිටිපස්සේ කොච්චරක් ශබ්ද තියෙනවා, කොච්චරක් හිතවිලි තියෙනවා ආන්න එව දිහා බලන්න පුළුවන් වුණොත් ඒවට බයක් එන්නේ නෑ. ඒක මිසක් ජයග්‍රහී හැඟීමක් එනවා, ඒව පිළිබඳව වශීභාවයක් එනවා. මේවා නැති තැනක් නෑ. නමුත් මේ එකක් ඔලූසුපු ගමන් ආනාපාන ත්‍යාග කරලා සතියත් කඩාගෙන සමාධියත් කඩාගෙන බයත් ඇති කරන, ઈચ્છාබංගත් ඇති කරන තීන්දුව නෝ බෙහෙත් හොයන. නමුත් මේ වේදනාවක වේදනාවක් කියන ස්පර්ශයේ මුල දැක්කනම් ඒ යෝගාචරණ තේරෙනවා මුල්ලේදී වේදනාව ඕනම ලෝක රෝගයක්. ඕනම වේදනාවක් උණු වතුරෙම ලුණු වතුරෙම සනීප කරතයි. මේ ලෝකේ තියෙන ඕනම රෙඩක් ලුණු වතුරට උණු වතුරට යම් කන්දර හැබැයි ලෙඩේ මුලදී අල්ලන්න ඕන. මෝරන්න පටන් ගත්තට පස්සේ සින්දුරන් දුන්නත් අල්ලන්නේ. එතකොට ඉවරයි. ඒකට තමයි පමාව කියන්නේ. අප්‍රමාදයේ කියලා කියන්නේ එලෙඩේට ඇඟත් එක්ක බොහොම සුහදව යාළු වෙලා වහන පානනේ මොන රාජකාරිය කරන්නේ. ඒ කියන්නේ පුංචි පුංචි වේදනා හැම එකක්ම බලලා ඒක නිකන් මේ සර්පයන් කිරිපවන්න වගේ තනවා වඩාගෙන යන මනුස්සයා ශරීරේ රෞක්‍ය නරතු කරන දානව භාවනාවක් දානවා. එහෙම නැතුව තද බල වේදනාවක් ඇවිල්ලා දඟලනවායි කියලා කියන්නේ සෑහෙන ප්‍රමාදයක්. ඒ වේදනාව වැඩෙන අවස්ථාවේදී නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාදී කඩා ගන්න නැතුව අන්තිමට පොරෙන් කපලවත් බේර ගන්න බැරි වෙනවා. ඒක නිසා වේදනාවේ ස්පර්ශය අල්ලන්න පටන් අරගත්ත යෝගාවචරයට තීරණ පටන් ගන්නවා මේ සංසාරේ කොයි චිත්තක්ෂණෙත් පුදුමාකාර විඳවිල්ලක් තියෙනවා. වේදනාව කියලා කියන්නේ විඳවනවා. විඳවනවා කියලා කියන්නේ කර්ම විඳවනවා කියලා තියෙන එක චිත්තක්ෂණයක්වත් නැහැ. විසුබුලන්න තරම්වත් එක චිත්තක්ෂණයක් නැහැ සපයි කියලා. තියෙන හරියක් තියෙන වේදනාව දුක් වේදනා මේ මහොන් කාර්ය මොකද කරන්නේ ඊගාට එන්න තියෙන සැප වාංගු කරලා දැන් ওই විදිහේ අවල් සැප වෙන්නනේ අවල් සැප විඳින්න කියලා හීන ලෝකෙක හීන පොරොන්දුක් දීලා වර්තමානයේ විඳවනවා. ඒ නිසා වේදනාවේ මුල මැ다가 දකපු කෙනාට හොඳට තේරෙනවා වේදනාවේ මුල බලන්න තරම් ඉවසිල්ලෙන් නොසැලෙන මනසකින් බලන හිටියොත් දොස්තරයි ලෙඩයි අතර කිසිම කිසි වේදනාවක් නැත්තේ නෑ. ඕන දොස්තර කෙනෙක්ගෙන් කිව්ලා අහන්න බෑනේ දොස්තරලා ලෙඩෙන් විදහස්ත කියලා. වේදනාවේ නිදහස කියලා. ඇත්තටම කියනවා ලෙඩ උන්න වැඩිය විඳවන. කියාගන්න විදියක් නෑ මොකද යනකොට hina වෙලා යන්න එපායි. වාටුවට යනකොට දොස්තර මහත්තයා ප්ලාස්ටර් ගහගෙන බෙහෙත් ගහගෙන යන්න බෑනේ. එයා hina වෙලා යනවා. ගියා නම් මොකද පුදුම විඳවිල්ලක් විඳවනවා. ඒ වගේ දෙමාපියෝ දරුවෝ ගත්තාම කිසි විඳවිල්ල වෙනසක් නැහැ. රජුරෝ රටවැසියෝ ගත්තාම විඳවිල්ල වෙනසක් නැහැ. සත්තුයි මිනිස්සුයි අතර කිසිම වෙනසක් නැහැ. අපි හිතාන ඉන්නවා අල්ලපු ගෙදර එක්ක නම් හොඳ සැපට ඉන්නවා කියලා. නැත්තම් විරුද්ධ පක්ෂේ නායකයා හොඳට ඉන්නවා කියලා. කොයි එකක්වත් ඉන්නේ කතරේ. හොඳට වේදනාව මුළු මැද දන්නවනම් ඒ දවසක යාට තේරෙයි මේ විදිහට දුක් දෙන වේදනාවල මුල බලනවයි කියලා කියන්නේ ඉල්ලගෙන කන දුක. මේ වේදනාවේ අග බලන්න පුරුදු වෙන්න බෑ මුල බලන්න නැතුව. මුල බැලින්නේ තමයි හිත කර්මන්‍ය කරගන්නේ. අන්නේ කර්මන්‍ය කරගෙන මේ වේදනාවේ අග දකින්නකම් ඉන්නනම් බෙහෙත් කරන්න තරකයි. මං කියන්නේ මේ පෙන්ටකොස්ටල් කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. පුංචි පුංචි වේදනාව එනවා ඇවිල්ලා හොඳට මොළොසල යඳහැර පාල කේසර පෙන්නලා එයා බහැලා යනවා. මේ බහැලා යන තැන තමයි Nirodhe තියෙන්නේ. ඒක දිහා බලාගෙන තේනවා වේදනාවක් එනවනම් වේදනාව යන්න ඕනේ. එකම වේදනාවක් ගන්න අතර වෙන්න බෑ. එහෙනම් ආරාන්තික වේදනාව එන ඉවරයි. ඒත් හොඳයි. නමුත් සර්වචන්නාන්සේට ලෙඩ ආවා. සර්වචන්නාන්සේට ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. ඒ හැම වෙලාවකදීම සර්වචන්නාන්සේ ඒක කිසිම වෙලාවක කේන්ද්‍රියක් නැහැ. ඒ හේතුව දන්න මේ කර්මානුරූපවවල් දී කරලා තියෙනවා. දැන් ඒකයිල මට වද දෙනවා. ඉතින් ඔක තාටි ඔක බහැලයක්. බෙහෙතුත් කරලා තියෙනවා. බෙහෙත් කරත් හොඳටම දැනගන්න ඕනේ කිසිම බෙහෙතකට බෑ සුව කරන්න. සුව කරන්නේ ඇඟෙන්මයි. සුව කරන්නේ හිතෙන්මයි. අදිෂ්ඨාන ශක්තියමයි. බෙහෙතෙන් කරන්නේ අර රෝග ලක්ෂණ ටිකක් ඇති කරලා දෙන එක විතරයි. කිසිම බෙහෙතකට බෑ සුව සේවාවක් දෙන්න. සුව සේවාවක් නෙවෙයි විශ්වාසයක් ඇති කරලා දෙන එක විතරයි. භාවනා කරන කෙනා වේදනාවේ මුල බලන් ඉගෙන ගත්තොත්, මැද බලන් ඉගෙන ගත්තොත්, අග බලන් ඉගෙන ගත්තොත්, එයාට තේරෙන පටන් අර ගන්නවා අපි මේ ගොඩාක් පුංචි වේදනා රාශියක් ඉබේ හෙල්ලෙන්නේ සනීපෙල්ලෙට රාශියක් හිතට දුක් කරගෙන කරදර කරන නිසා මේ ලෝකේ මේ කොච්චර දොස්තර හිටියත් මදි. කොච්චර විල්ලේ ආටෝල ඇඳවල තිබුණත් මදි. ඒ නිසා සමීක්ෂණ වලින් කරලා තියෙනවා දියුණු රටවල් වල වැඩියෙන්ම දියුණු වෙන්නේ වැඩි වෙන්නේ ඉස්පිරිතාල ගාන සහ ඉස්පිරිතාල වල තියෙන ඇඳවල ගාන. කොච්චර වෙද්දු හිටියත් මදි. මොකද හුඟ දෙනෙක් හිතනවා මේ වෙද්දු සහ වාට්ටු ගාන වැඩි වුණොත් ලෙඩ නැති කරන්න පුළුවන්. අපි කොච්චර විකාර කරනවද කියනවනම් ක්ෂය රෝගේ නැති උනායි කියලා අපි පාටි දැම්මා. පොලිවෙන ඉවර කරයි කියලා පාටි දැම්මා. දැන් ඒත් සේවට පස්සේ ප්‍රධාන වශයෙන් ආයේ ක්ෂය රෝගේ වැඩි වෙලා තියෙනවා. මැලේරියාව ලංකාවේ ආර්ථික විනාශ කිරීම මැලේරියා අපි විනාශ කරයි. මොකද ඩෙන්ගු කියලා වෙනාවිලා තියෙනවා. ඒගොල්ලොන්ට හොඳට මතක තියාගන්න මිනිස්සුෙකුට අවුරුදු 120ක් ජීවත් වෙන මිනිස්සුෙකුට දරුවෙක් බිහි කරන්න අවුරුදු 20ක් යනවා. විස බීජයකට දරුවෙක් බිහි කරන්න තප්පර 3යි යන්නේ. එනේ එන බෙහෙතට හරියන ඊගාව දරු પરම්පරාව බෝ කරනවා කියන එක බැක්ටීරියා වහොඩක් ඉක්මනට කරනවා අපිට වැඩි. දොස්තරලා තයියෙක් ගහන ගැට ගහන වෙලාව වෙනකොට අරකට වැඩ කළ ඉවරයි. ඒගොල්ලෝ ස්පිටලට යනකොට ටිබුන්ලෙටෙත් නෙවෙයි බෙහෙත අහන්නෙත් නැහැ. මෙන්න මේ කටයුත්ත දැනගෙනයි බුද්ධජනකගේ මේ සංසාර රෝගේ නතර කරන්න මොන වේදාටවත් බැහැ. ඒ නිසා යෝගාවචරය මොකද කරන්නේ? මේ වේදනා චෛතසිකයේ මේ චෛතසිකයක්. අපි මේ අන්තිම වෙනකම් මේක පිළිබඳ ප්‍රමාද වෙන්නේ නැසයි මේ ලෙඩ වෙන්නේ කවුරු කරන දේ. ඒ නිසා බලන්න ඕන පුළුවන් තරම් වේදනාව එනකොට වේදනාවේ ස්වභාවය. ඒකට මුලක් තියෙනවා, මැදක් තියෙනවා. අග බලන්න පුළුවන් වුණොත් බේරෙනවා. මේක තමයි කෝලිත ප්‍රාග්මණයට මේ සජී ස්වාමීන් වහන්සේ කිව්වේ. "යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ." මගේ තථාගතයන් වහන්සේ යම් ධර්මයක් වෙනවන වේදනාවක් තියෙන එකට හේතුව කියනවා. ආශාසයක් තියෙන එකට හේතුව කියනවා. ප්‍රසවාසයක් තියෙන එකට හේතුව කියනවා. හටගන්ම කියනවා. සමුදය කියනවා. කියනකොටම මෙපමණකින්ම සෝවන් වෙනවා. නමුත් ඝාතපද දෙකක් තව තියෙනවා. තේ සංචෝ නිරෝධ. ඒ හේතුවක් සහිතවට ගන්නා වේදනාවේ ආශාසයේ ප්‍රසවාසයේ නිරෝධය. මේක කියනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රතිසවරි ප්‍රාජිකත් සෝවන් මොකද ඒකට කුශාග්‍ර බුද්ධිමත් මේ කියන්නේ මේ ආස්වාසිය මුල මැදඟ මේ කියන්නේ වේදනාවේ මුල මැද කියලා එතන දහසක් නැයින් දැක ගන්න පුළුවන්. නමුත් අපිට බන කියනකොට දැන් එහෙම නෙවෙයි එක එක තමන්ට මතු වෙන වේදනාවේ ඉෂේකක් කොමට මේමයි දති එකක් කොමට මේමයි පටි එකක් කොමට මේමයි කොන් දෙකක් කොමට මේමයි කියලා ඒ විස්තරත් ඕනේ. සංඥාවල් එනකොට ඒන සංඥා මේ අතීත සංඥා මේ සුභ සංඥා මේ සුඛ සංඥා මේ අනාත්ම සංඥා කියන හැම එකටම බන කියනවා. සංස්කාර වලටත් කියන්නේ මොකද අපේ බුද්ධිය තාම මෝරලා නැති නිසා. නමුත් ධර්මතාවය වශයෙන් බලනවා නම් මේ සංඥා වේදනා දෙකට මුල් වෙන්නේ ස්පර්ශය. ස්පර්ශයක් හට ගන්නකොටම මෝරණ්ඩ ඉඳ ඇරියොත් අපි විවිධ හැඩතල ගන්නවා, විවිධ වෙස්මුණු බැඳ ගන්නවා, විවිධ ආලවට්ටම් දානවා. විස්පර්ශය එන්නකොටම ඇති හැටියෙන් දැක ගන්න පුළුවන් නම් එන්නකොටම එලිබිසිටි කියක් තියෙනවා. අවදි මනසක් තියෙනවා නම් ඒ අවදි මනස අපි ඇති කරන්නේ රූප ධර්ම හරහා. ආශ්‍රාසයක මුලමැද ආහාරා. නමුත් ඒක නෙමෙයි පරමාර්ථය. පරමාර්ථේ ඒකෙන් ඇති කරගත්ත මේ සතිය සංඥාවක මුලමැදාග, වේදනාවක මුලමැදාග, සංස්කරණය කිරීමේ මුලමැදාග දකින්න පටන් අර ගන්නවා නම් අපිට තේරෙයි මේ සංඥා වේදනා සංස්කාර කියන මේ ඔක්කොම සංඛාර කියන පදයට වැටෙනවා. මේ හැම එකටම උප්පත්තියක් තියෙනවා, හැම එකටම යගේ ප්‍රකාශ තත්ත්වයක් තියෙනවා, හැම එකම ගිවන් වෙන තැනක් තියෙනවා. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ හට ගන්නාදී මෝරලා යගේ රංගන දක්වලා ගිවන් වෙනකම් කිසියම් ප්‍රතික්‍රියාවක් නොකර බලන්න පුළුවන් නම් සුද්ධ වශයෙන්ම වෙන්නේ ගවන් කිරීම විතරයි, පස්සම්පණය විතරයි, සංසිද්ධිය විතරයි. අපි අවසන් දෙකියොත් විතරයි මේවා දිගින් දිගට තේින් දිගට යන්නේ. අවසන් මොනක්වත් නෙමෙයි. අපි හිතනවා අපිට මේකේ මේ ගොරෝසු රළු නපුරු தත්ත්වය ශනීප කරන්න පුළුවන් කියලා. ඒකයි අවිද්‍යාව කියන්නේ. ශනීප කරන්න බෑ. සංසාර රෝගේ ශනීප කරන්න බෑ. ওই විද්‍යාව නෙවෙයි, ওই නව තාක්ෂණය මොකාවත් දුකේ අරිඹුවක් අත්දැක කරන්න බෑ. ඒ නිසා ඒකට මූණ දෙන්න නම් ඒ සංඥා වේදනා දෙකේ සංසිතු වීමක් කරන්න බුදුජානක කියනවා පරතෝ සංකල්පය ගන්න කියලා. පරතෝ සංකල්පය කියල කියන්නේ වේදනාවක් වෙනකොට ඒක අනුංග එකක් වගේ බලන්න. සංඥාවක් වෙනවා මේක සුඛයි, මේක සුභයි, මේක නිට්ටයයි කියලා. ඒක මේ හිතේ ඇති වෙච්ච ලෙඩක්. අනුන්ත වෙච්ච දෙයක් විදිහට බලන්න. එතකොට හිතනවා මට මේක මෙහෙම කෙරුවොත් හොඳයි, අර ඒක අරෙම කෙරුවොත් හොඳයි කියලා හීන. සකස් කිරීම කරනවා. ඒ සකස් කිරීම කරන්න එන හිත අනුංග එකක් විදිහට බැලුවොත් මේ හිත මේ සංසාරේ පවත්තන්න, භවයේ පවත්තන්න ක්ලේශ නැත්තම් හදාගන්න. ක්ලේශ හදාගෙන ජවනිකාව රඟපානවා. එක නළුවෙක් නැත්තම් අනික් නළුව එයා වෙනුවට ඇඳලා කොහොම හරි නාඩගම නටනවා. අන්න ඒ වට කියනවා අසංස්කාරිකව සිදුවෙන වැඩ කියලා. මේ අසංස්කාරිකව සිදුවෙන වැඩ වලින් කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. නමුත් මෝඩයා සතිය නැති කරනකොට කෝක සංස්කරණයක්ද කෝක අසංස්කරණයක්ද තේරෙන්නේ නැහැ. කෝක සචේතනිකද කෝක අචේතනිකද දන්නේ කෝක අවිඥානිකද කෝක අවිඥානික දන්නේ නැති නිසා අවිඥානික අවිඥානික සෑම වැරද්දකටම එයා හිතින් දුක් විඳිනවා. නමුත් භාවනා කරන එක නම් හොඳට දන්නවා. මේක මම හිතලා කරපු එකක්. සකස් මෙහෙවල කරපු එකක්. මේක කලින් සැලසුම් කළ අදිෂ්ඨාන කළ කරපු එකක්. අදිෂ්ඨාන කෙරුවා නම් කර්ම රැස් වෙනවා. චේතනාම්බික වේ කම්මං වදා. බුදුරජාණන් කියන්නේ ඔක්කොම පුළුවන් තරම් නතර කරන්න. අදිෂ්ඨාන චේතනා සකස් කිරීම සියල්ලම නතර කරලා මේ ගේම යන හැටි බලන්න. නාඩගම යන හැටි බලලා මේකට මම කියන්න වටිනවද? මේක මගේ කියන්න වටිනවද? මේක මගේ ආත්මය කියන්න වටිනවද කියලා දැනගන්න නම් කාය සංකාර වචී සංකාර දෙකෙන් චිත්ත සංකාර කොටු කරන්න. කොටු කරලා කරන, හිතන, අදිෂ්ඨාන කරන, චේතනා කරන, සංස්කරණය කරන සියල්ලම හික්මීමක නාමයෙන් ශික්ෂාවක නාමයෙන් තවසින් දවස අඩු කරනවා. අඩු කළ යන සංසිද්ධිය තියා අනුංගේ දෙයක් වගේ මේක හිස් දෙයක් නිකන් වලාකුලකට ටෝච් එකක් ආපුවම පේන සුදු පාට වගේ මේක හිස් දෙයක්, මේක ශූන්‍ය දෙයක්, මේක අනුංගේ දෙයක්, මේ තුච්ච දෙයක් කියලා අහනවා මිසක්කා. ඒක දකින් දකින්නට කලබල වෙන්න ගියොත් ඒක තමයි කෙලස් කියන්නේ. ඒ කෙලසෙන තත්තර තමයි කෙලස් කියන්නේ. ඒක තමයි මාරේ කොක්ක ගන්න. එනිසා ඒ සංඥා වේදනා මතුවෙනකොට ඒදියා චිත්‍රපටිය බලන කෙනෙක් වගේ, ටෙලිනාට්‍යයක් බලන කෙනෙක් වගේ ඒක දිහා බලා ඉන්න පුළුවන් නම් මේක නිකන් කලින් හදපු එකක් මේ පෙන්නනවා. නිකන් අපිට නිකන් ආස්වාදජනක පිණිසයි. නමුත් මේක වෙනස් කරන්න බෑ. අනිත් වගේ මේ ජීවිතය දිහා ටෙලිනාට්‍යයක් වගේ චිත්‍රපටියක් වගේ එහෙම නැත්නම් හොඳම නිදර්ශනම හීනයක් වගේ අපි දැන් අවදි වුණාට පස්සේ ඒ කතා වැඩක් නෑ. නමුත් හීනේ ඉන්න වෙලාවදී රස විඳිනවා. ඒ වගේ මුළු ජීවිතේම තියෙන මායාවක්, හීනයක්, මිරිඟුවක්, චිත්‍රපටිය, ටෙලි නාටකමක් මේක අල්ලගෙන මේ අනුන්ට මෙහාට ඊර්ෂ්‍යා කරන්නයි, තරහ ගන්නයි, චිත්ත පීඩා ගන්නයි, ආසහන ගන්නයි කරන එක පෘථග්ජනයාගේ තියෙන සුවිශේෂී දක්ෂකම්. කොහෙන් හරි එකක් ඔළුවේ දාගෙන චිත්ත පීඩාවක් ඇති කරගන්නයි මොකද ඒකේ මුලමදාග දන්නේ නැති නිසා. ඒ නිසා සංඥාචේ වේදනා දෙකේ මුලමදාග දන්නවනම් ප්‍රධාන දේ තමයි කිසි දෙයක් සංස්කරණය කරන්න යන්නේ නැහැ. සංස්කරණයක් කරන වෙලාවෙදි තේරෙනවා මේක මේ ආපු ඇබ්බැහිට කරන දෙයක්. බීඩි වුණ මනුස්සයාට බීඩි අරගෙන පත්තු කරලා බොන ගම මතක නැහැ කොහෙන්ද ආවි කියලා. යම් කේ ශිල්පයක් කරන්නේ කරන්න ඒ ශිල්පේ නොකර ඉන්න බෑ. ඉතින් ඒක තමයි ඇබ්බැහිය කියන්නේ. අපි අනුන්ට ඇබ්බැහියට බැන්නට ලෝකෙ එක්කෙනෙක්වත් නෑ ඇබ්බැහිය නැති. ආහන් ඒක දිහා මේ යන්ත්‍රේ මමත් නැතුව මහලව්ව මේ එක එක න්‍යායපත්‍රවන් ක්‍රියාත්මක කරන හැටි බලනකොට මේක නිකන් හොල්මනක් විතරයි. තමන් හරහා එක එක නාගේ න්‍යායපත්‍ර තනමිණියගේ මාතේ න්‍යායපත්‍ර එක එක මාර බලවේග වැඩ කරනවා. න්‍යායපත්‍ර වැඩ කරනකොට පස්සේ අපි ඒක මම කෙරුවා කියලා හිතාන වෙන හරියක් වෙන්නේ. අත්තරදී සියල්ලටම පශ්චාත්තාපය. භාවනා කරන එකම තේරෙනවා හිතලා කරන දේවල් නැතර කරාට මොකද මාර්යා වැඩ ගන්න මේකේ. අන්නේ වැඩ ගන්න දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් යුවා විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං කියන විදිහට දුරස්ත බල්මකෙන් බල්ලා විවේක වෙන්න. එහෙම නැත්නම් අතම්මේතා කියන විදිහට මේකේ අයිතිවාසිකම් නොකියන්න කටයුතු කරන මනසට යෝගාවචරයයි කියනවා. එහෙම නැත්නම් තපස කියලා කියනවා. මේවා අල්ලගෙන තැවෙන කෙනාට තාමත් තියෙනවා ඒ කෙලස් ධාහි. කෙලස් මේ වල තියෙන නපුර. නමුත් කෙලස් ඇත්තටම නපුර නපුරකම් කරන්නේ නොදන්න කෙනාට. කෙලස් කොච්චර මතු වුණත් ඒකේ මුලමදාග දැකලා මේවා හේතුඵල ධර්ම තියෙන්නේ. මම තැවුනොත් ඒක මගේ මෝඩකම. නොතැවෙන්නයි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන නිසා මම මේ වගේ මුලමදාග දකින්න ඕනෑ කියලා. වේතන සංඥා දෙකේ ඇති හැටි මුලමදාග දකින්න පුළුවන් නම් ඒක කියන එක සැරේ සංසාරට බලන්න. ඒ ගොඩාක් පුහුණු කරන දෙයක් නෑ. එක සැරයක් දැක්කනම් යාට ඒක එයාගේ හිතෙන් ඒක අමතක කරන්න බෑ. ඒ තරම්ම හිත ගන්නවා. ඒ නිසා අපි මේ භාවනා කරමින් ඉදිරියට යනකොට මේ සංඥා වේදනා දෙකේ අදාළ භාවය උත්සන්න භාවයේ ඉන්න වැඩි වෙනවා. ඒකට භාවනා මනෝමූලික වෙනවා. භාවනා වෙන්න මනසින් අරගන්න එකක් වෙනවා. නමුත් එතෙන්ට යන හැම වෙලාවම කායනුපස්සන වහරා ආසස්පසතර යන්න කියන්නේ මේක නිකන් හුදු මනෝලෝකයක් කරන්න නැතුව ප්‍රායෝගික එම නැත්තම් අනුපූර්ව අනුපොබ්බ සික්ඛාවෙන් අනේකක් බවටපත් වෙන්නේයි. ඉතින් හැම කෙනාම අපි ඉන්නේ මේ පෙරහැර යම් තැනක. සමහරු කායනුපස්සන කොටසේ ඉන්නවා. කාය සංස්කාර කොටසේ සමහරු චි සංස්කාර කොටසේ සමහරු චිත්ත සංස්කාර. ඉතින් ඒ නිසා මුලේක ලියාගෙන යනකොට අනිත්‍යයි බේම ලියනවා. ලියනකොට ඕනම කෙනෙකුට බුදු වෙන්න පුළුවන්කම ඕනම කෙනෙකුට සම්පූර්ණ චිත්‍රය දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කොතනක හිටියත් හැම කෙනෙක්ම ඉන්නේ මූණ දාලා තියෙන්නේ වැදගත් දෙයකට. ඒ නිසා මේ ප්‍රයත්නේ වටිනවා. ඉතින් මේ විදිහට නැවත නැවත මේ කාරණා මතක් කරලා දෙන්නේ ඒක සඳහා ධෛර්යයක් ශක්තියක් ඇති කරන්නයි. ඒ නිසා ආද ධර්ම දේශනාවත් ශිරු දිනාටම කරගෙන යන වැඩ පණ පිහිටවල ධෛර්යයෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනාව දවසේ ධර්මදේශනා මෙතන නතර කරනවා. ශිරු දිනාට කනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.
අපිට යනවා ඇහුනොත් එන්නත් වගේ අපේ ඉඩයක් වගේ නම් මේ අර සාස්ත්‍රණය කරන රෙස්පොන්ස් කරන්න ඉන්නේ දැනට වැඩි
වෙනවා. අපේ ඉඩයක් කියන්නේ කොහොමද වරණ ගන්න කොහොමද විස්තර කරන්නේ?
සමත් බැඳීමක් තියෙන මොකක් හරි දෙයක්
ඒක නිසා තමයි ඒක නිසා අපිට කවදාවත් බැඳීමක් නැති දෙයකින් දුකක් එන්නේ නැහැ. බැඳීමක් ඇතිවෙමතෝ ජායතිසෝක අපි ප්‍රේම කළොත් පමණයි ඒක අපිට වද දෙන්න ආචිවාසිකම ලබන්නේ. කාට හරි අපි මේක මට හොඳයි කියලා කියපොගම ඒක විෂීතලයක් වෙනවා තමන්ගේ පපුවට වදින්නේ. මට මේකත් එකයි කියලා කියන ඒ ඔක්කොම මුසුප්පු වෙනවා. මට ගහන්නට තේරෙන්නේ නැති වෙනවා ඒගොල්ලන්ට. කොටම සමහිත පවත්තනේ කියන බුදු හැමතෝ කරන්නේ අපිට බෑ අපිට මේ එකට විශේෂ කරනවා. එතකොට වෙන්නේ මොකද? ඒකට මෙලෙක් වෙනවා අපේ හිතේ. ඒක හරහා එයා යනවා ඊතලේ. විශේෂ ඊතලේ ප්‍රේමතෝ ජායතිසෝ තණ්හාය ජායතිසෝ අපිට දුක දෙන්නේ කවදාකවත්. අපි විහිං මට අහවල් පිහියෙන් අහවලා විසින් මරපන් කියලා තෝරන්නේ මමද? මන්ට මේ පිහියෙන් යනපන් මට කඩුවෙන් කොටපන් කියලා විනිශ්චය කරන්නේත් මමයි. මේ වදකයා මට ඕන කියලා තෝරන්නේ මේක අපිට වදකයා වෙන්නේ ප්‍රේමණීය විදියට. ඒ ආහුදේ වෙන්නේ බොහොම ප්‍රියජනක විදියට. ඉතින් ඒකම තමයි මේ කරකොල වදින්නේ. ඒ නිසා අපිමයි ඊළඟට කන්නේ. තමයි කියන්නේ ඇදගෙන නාන නෑමනක් තියෙන්නේ.
විසාකව ඈ කොණ්ඩේ තමයි විසාකව තමයි. මුද්‍රියන නදහන් ඒ කොණ්ඩේ තමයි උඩට මිනිමිරියක් මේ. ඒකට මේ මුළු ජනගහනේ
ඔක්කොමල කැමති නැහැ ඔබ මුළු සාවත්තියම උඹේ දරුවන අනේ මට ඒත් නැති කියනවා බලපන් දවසේ කී දෙනෙක් මැරෙනවද කොච්චරක් විඳවනවද කියලා ඉතින් දැන් අපි යුනිවර්සිටි කින්නවලත් ඔය මොනාර කිව්වම කවුරුර අනේ මචං මේකයි උනේ මේ අහවලා නැති උනානේ කාගෙද අත්තම්ම කෙනෙක්ගේ නමක් කියනවා ඉතින් කියන්නේ අපෝ දවසේ පත්‍රයක් බලපන් ඕන තරම් මරණ දැන්නේම් තියෙනවා ඔබට ඉන්න ඕනේ නැත්තම් මරණ දැන්නේම් තියෙනවා ඕනේ තරම් එන්න ඕන නම් එනවා. සිද්ධියට අපිට සභාවට එන්න ඕන නම් ඔය ඔක්කොම මොකක්ද නැති වුණොත් කියන්න ඕන තරම් මම දැනගෙන තියෙනවා. එනිසා හොඳට මතක තියාගන්න අපි අපිට ඕන පිහියෙන් අපිට ඕන කියන වදකයට කියලා අපිට ඕන තැනට අන්නකට මැරෙන්නේ. බුදු දහමදගෙන මේ සර්පණදා දෙවියන් ළඟටත් එපා. උඹේ මෝඩ කම්මයි උඹට ඔය දෙන්නේ උඹේ තණ්හාවයි. තණ්හා වේදනම තණ්හායි අවිද්‍යාවයි දෙක විතරයි වද දෙන්නේ. වෙන මොකක්වත් නැහැ. දැන් අපි දැන් මෙතන මේ ඉන්න ටික මොකද වැරද්දක් කියවයි කියලා හිතන්නේ. පිට කෙනෙක් කරොට මට හිත නරක් වෙනවානේ. මෙහෙත් ඊට මොකක්ද ඉවරනක වැරදි කරනවා කියලා. ඉතින් මේ කඩේ දැකලා නැත්තම් අඳුරන්නේ නැති කෙනෙක් නෑ. එයා වැරද්ද කරලා ප්‍රශ්නයක් නෑ මට. මගේ දරුවෙක් මගේ වැරද්දක් කරනවා මගේ අම්මා තාත්තා වැරද්දක් කරනවා මට කැක්කමක් එනවා. ඉතින් මේ කැක්කම දිගේ තමයි කැක්කම කියන්නේ. මෙතෙන් දෙදක් තමයි දුකක් තමයි. පෙමතෝ ජායති සෝපෝ. ඔය පිරිමින දන කොටිය කතා කරතේ ගෑරින්න කතා කරව ගල් ගහනවා. මොකද ඒකවල වැරද්ද. ඒවලට කෙලින් හිට ගන්න බැරි ජාතින ගහකේ ළඟට හැදෙන්නේ. ඉතින් හැදිච්චාම කියන්නේ තේ එහෙම ගහක් නැතුව කොහොමද ඉතින් හැදෙන්නේ? ඉතින් කොහොමද හැදෙන්නේ දුක? හැදෙන තාක් හැදෙන්නේ දුක. මොනම දෙයක්වත් නැහැ මේ දුකෙන් තොර හට ගැනීමක් නැහැ දුකෙන් තොර වෛතීමක් නැහැ දුකෙන් තොර ගෙවීමක් නැහැ දුකේ ගෙවීම බලපං හට ගැනීම බලනවා කියලා කියන්නේ දුකේ හට ගැනීම වැඩිපා ඒ නිසා ඕනේ මගුලක් යන්න අරලා පෙරහැර යන්න අරලා අලියගේ පොක දිහා බලන්න මට බැවම ඉඳගෙන එක දවසක් මම බලන් හිටිය කුයින්ස් එක ඉස්සරහම ඉඳගත්ත වෙලාව ගිහිල්ලා යන්න වෙලාවක් නැහැ ඉතින් එළම පෙරහැර පේන්නේ අපට ඉතින් පිටිපස්සේ ඉඳගත්තේ පෙරහැර යනකොට දැන් මුස්ලිම් හොටලේ දිහා යනකොට පස්සකට පේනවා දැන්. සින්නක පොඩි කනවා පොලිසියෙන් අල්ලන පිටිපස්සෙන් අතින් අත අල්ලගෙන ඉන්නවා අපිට යන්න ඕන පැත්තෙන් බහලා පෙරදින්නේ බස් ස්ටෑන්ඩ් එකට. මම බලා හිටිය ඔය එක එකක් දැන් මේ පැත්ත ඇල්ල බලන්නේ. ඔක්කොම හරි ඉස්සරහ බලගෙන යනවා ධන ගංගාවයි. එයා මොකද හිතනවා මේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. පෙරහැරේ බස් එකට යන්න හදනවා. යන පෙරහැර දිහා කට අරගෙන බලහන් ඉන්නවා. ගෙවන් වෙන ඔක්කොම ගෙවි යනවා මට මම මේට අවුරුදු 8ක 9ක විතර වයසයි ඒක තියා බලහිනකොට නිකන් මොකද වෙලා මිනිස්සුන්ට ඔක්කොම නෑ යවනවා ගෙවෙන පෙරහැර පස්ස පැත්ත බලනවා පෙරහැර එනකොට කට අරගෙන බලහිනවා පස්ස කිසි කෙනෙක් බලන්නේ නැහැ දුර අයලා ගෙතල යනවා මුදල් දෙකේ නෑ එන හරියක් නේ දුක් ඒසම හුස්මේ හරි ගමන්නේ ගෙවන් වෙන දන බලනවා ප්‍රසවාසය හරි ගමන්නේ ගෙවන් වෙන දන බලනවා දුක කරද වේතනාවක් හරි ගමන්නේ ගෙවන් වෙන දන බලපන්. ඒක බලන්න දෙන්නේ ඊගාවට එන දේ පටන් ගන්නෙ මේක වහනවා. ඊගාවට එන හට ගන්නෙ මේක වහනවා. ඒ නිසා යහ සද්දයක් අහනකොට අදක්කසත් පහනනම් කාදාකත් ඒක අහන්නේ ඊගාවට එන එක න අපේක්ෂාවෙන් ඉන්නේ. එෂා බණක් අහනකොට බණ නෙවෙයි යහන්නේ. මේ සරසමක් කරන්න හිත දිගේ සරසමක් යනවා. ඒ නිසා අර්ථුමයි දිගේ. හැබැයි මතෝ ජායති චෝකෝ කිව්වහම සලසම් කරන්න බර බරපතල දුක් කියලා. යන දෙයට යන්නදල කරවල හිටපුවම දුක් නැතුව නෙමෙයි දුක් වල අඩුවක් නැහැ. ඉතින් මොකද කරන්නේ? මම කරොත් යන්නේ මේ ඒකයි ඇති කියලා යනාතේ යන්න කරගොරම ඒ තමයි දේශිම ක්‍රමේ බුදුහමෝ දැකලා තියෙන්නේ. තමත් එතකොට ඒකේ ප්‍රගතිශීලීත්‍යක් නැහැ. මේ නව නිර්මාණ නැහැ. කෞශල්‍ය මත වෙන්නේ නැහැ කියලා ඒකට බනිනවා මේ නාස්තිකයි කියලා. උච්ඡේදවාදී කියලා කියනවා. උදාහරණ කියනවා. ඉතින් දුක් ඇති කරනට වෙන්නේ නරකද? මේ ගෙවෙන දුක් දිහා බලන ඉන්නේ කියලා. හොඳයි එහෙනම් අපි ඊට අමතක ආදී ගාථා සජ්ජායනා කරලා වාරි සමාප්ත කරමු.